Tervel sormalıyız amdır atabu. Adat sopuruz var diye api angar oda dine verdiler mi? Kucuda hamu sağa çavarım bakarım suda ramarne. Yani adat dine apa kiri yanu kampavin apa ki galde aram itre. Ama sarayı tanı malı yanu yunus swain dansi sambandı yine abi tekte. Yunus swain dansi apa badına vaskar o piligan nami sağa çavuta. Yavgim apa ki mahaçarı kavik okul gibi titum adamayı. Yunus sağa çavuta mulayın සංවිධානයකලා මෙහෙවීම කළේ ඉතින් එතුමාවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා මේ අවස්ථාවේ තාම සම්බන්ධ වෙලා නැහැ මතන සම්බන්ධ වේවි කෙසේ නමුත් අපි සාකච්ඡාව ආරම්භ කරන දෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා තෙරුවන් සරණයි
තිරුවන් සරණයි සියලුම දෙනාට අත්තවසේදීත් අඟහරුවාදා දවසේ කුජදා හමුව ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දවසේදීත් බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාවක් පාදක කරගෙන සාකච්ඡාවේ කටයුතු පවත්වාගෙන යන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සූත්‍ර දේශනාවක් හැටියට සංයුක්ත නිකායේ එක පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍රයක් හැටියට මේ සර කියන සූත්‍රය පාදක කරගෙන මේ දේශනාව ඉස්සරහට සාකච්ඡාව පවත්වාගෙන යන සඳහා මේ සර සූත්‍රයේදී පාදක වෙන්නේ නිධානයේ හැටියට සාවස්තියන් කියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සවස්වර වැඩ ඉන්නකොට පවත්වන ලද දේශනාවක් හැටියට තමයි. එතන සඳහන් වෙනවා ඒකමන්තං පිතාපෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ජ භාති කුතෝ සරා නිවත්තන්ති සත්ත වට්ටං නවත්තති නවත්තති කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මෙන්න මේ ගාථාව අහන්නේ එකමන්තං පිතා කෝසා දේවතා. එකත් පසව සිටි එක්තරා දේවතා දෙවී භගවන්තං භාග්‍යතුන් වහන්සේගෙන් ගාථාය අජවාසි. එකත් පසක හිටපු දෙවියෙක් ඇවිල්ලා ඉතාම වටින ගැඹුරු ගාථාවක් අහනවා. කුතෝ සරා නිවත්තන්, කොතැනින් දියවැල් නවතීද? කුතෝ කියන්නේ කොතැනකින්, සරා කියන්නේ දියවැල්, නිවත්තන්ති කියන්නේ නවතිද්ද, දියවැල් කොතැනින්ද නතර වෙන්නේ. කත්ත වට්ටං නවත්තති, කොතැනකද වට්ටං, වට්ටං කියන්නේ දිය සුලිය, නවට්ටති නවට්ටති කියලා කියනවා, නවට්ටති කියලා කියනවා. මේ සමහර දැන් අර නවට් මේ අංක එක දාලා තියෙන්නේ නවට්ටති කියලා, මේ නවට්ටති කියලා කියනවා. නොකර කෙවෙයිද, කොතැනකින් දිය වැල නවතිද්ද, කොතැනකින් දිය සුලිය නොකර නොකර කෙවෙයිද, කරකෙන්නේ නැද්ද? කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. කොතැනක නාමයක් රූපයක් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේද, උපරුද්ධ වේද නැත්නම් උපරෝධණය වේද, නිරුද්ධ වෙනවද කියලා තමයි අහන්නේ. එතකොට මේ දෙවිය අහපු ප්‍රශ්නේ තමයි කුතෝ සරා නිවත්තන්ති කත්ත වට්ටං නවත්තති. කොයිබද කොයිතැනකද දිය වේල නතර වෙන්නේ, කොතැනකද වට්ටය කැරකැවීම නතර වෙන්නේ. කත්ත නාමජ රූපංච අසේ සංපුරුජ්ජති, කොතැනකද නාමයත් රූපයත් නැත්නම් නම් කිරීමත් ස්වරූපයත් අසේසන් ඉතිරිනතෝ උපරුජ්ජති, උපරෝධනය වෙන නැත්නම් නිරුද්ධ වෙන්නේ කොතැනකද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා අර දෙවියන්. ඒ වෙනාවේ භගවා භාග්‍යතුන් වහන්සේ අර දෙවියට උත්තරයක් දෙනවා. යත් ආපෝච පඨවි තේජෝ වායෝ න ඝාතති. යත් යම් තැනකද ආපෝච, ආපෝච කියලා කියන්නේ වැගිරෙන ස්වභාවය, වැගිරීම කියන කාරණේ. වැගිරීම පඨවි, පඨවි කියන්නේ තද ගතිය කියන කාරණේ. තේජෝ කියලා කියන්නේ සීතල උණුසුම් ගතිය, වායෝ කියන්නේ හමායන ගතිය. යම් තැනකද වැගිරෙන ගතිය, වැගිරෙන ස්වභාවය, එහෙම නැත්නම් තද ගතිය, තද ස්වභාවය. තේජෝ, තේජෝ කියලා කියන්නේ සීතල උණුසුම් ගතිය, වායෝ හමායන ගතිය. න ඝාදති, නොපිහිටා සිටින්නේ, ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ නැද්ද? අතෝ සරණිවත්තන්. අන්න ඉක්විතු අන්න ඉතල තමයි දියවැල් හැරෙන්නේ, නතර වෙන්නේ. එත්ත වටන්න වට්ටති. අන්න එතන තමයි දියසුලිය නොකැර කෙවෙන්නේ. කැර කෙවෙන්නේ නැහැ කිලෝ කියනවා එතන. එත්ත නාමංච රූපංච. අන්න එතන තමයි නම් කිරීමත් රූපංච ස්වරූපයත් අසේ සංපරුජ්ජතේති ඉතිරි නිතුව උපරෝධනය වෙන්නේ කියලා කියනවා. එහෙනම් දැන් ගලාගෙන යන දියවැල් නතර වෙන්නේ, නැත්නම් දියසුලි මේ ගලා යෑමක් නේද? ඒ ගලා යෑම, ඒ වගේම කරකින දියසුලි, මේවාට ප්‍රතිෂ්ඨාවක් නොලැබෙන්නේ නම් කරන ස්වරූපයකට, නම් කිරීමක් ස්වරූපයකට ඉතිරණයට උපරෝධනය වෙන්නේ මූලිකම මුලින් සඳහන් කරන යම් තැනකද ආපෝ වැගිරෙන ගතියක්, තපට වේ සද ගතියක්, තේජෝ සීතල මනසුම් ගතියක්, වායෝ වායෝ ගතියක් ප්‍රතිෂ්ඨාවක් නොලැබෙන්නේ යම් තැනකද, අන්න එතනදි තමයි උපරුජ්ජති, උපරෝධනය වෙන්නේ, එහෙම නැත්නම් පිහිටා හිටින්නේ නැත, ඉතිරි නැතව නිරුද්ධ වෙන්නේ එතනයි කියලා සඳහන් කරනවා. ඔක තමයි සූත්‍රේ, බොහොම කෙටි සූත්‍රයක්. නමුත් අපිට කරුණු ඉස්මතු කරගන්න පුළුවන් සාකච්ඡාවට බල කරන තිරුවන් සරණයි සීල දෙනාට.
Most important thing is that
හොඳයි, එහෙමනම් අපි මෙතන ඉඳලා තරුණ සාකච්ඡා කරගනිමු.
ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ, ඒක තවදුරටත් පැහැදිලි කරලා දෙනවද කරුණාවෙන්? මේ නාම රූප නිරුද්ධ වෙන හැටි, මේ සතර මහා ධාතු නොපීඨා සිටිනකොට. ඊළඟ සරණයි.
ඊළඟ සරණයි. මෙහෙම ගත්තොතින් සත් ධාතු ස්වභාවයන තියෙන්නේ යත් ආපෝච පඨවි තේජෝ වායෝ න ඝාදති. දැන් මෙතෙන්දි කතා කරන්නේ යම් තැනක ආපෝච, ආපෝ කියලා කියන්නේ වැගිරෙන ගතියට, පඨවි කියන්නේ තද ගතියට, තේජෝ, තේජෝ කියලා කියන්නේ උණුසුම් සීතල ගතියට, වායෝ කියන්නේ හමායන ගතියට. දැන් මේ පොන්චි කාරණයක් දෙකක් වගේ සිහිපත් කරන්නම්. දැන් මෙතෙන්දී යත් ආපෝ, ආපෝ කියලා කියන්නේ වැගිරෙන ගතිය. දැන් අපි හිතමු වැගිරෙනවා කියලා කාරණයක්. දැන් අපි හිතමු ගඟක් වගේ කියලා, වැගිරෙනවා, ගලන ගතිය. දැන් මම මෙහෙම හෙවතින්, දැන් ගලනවා, ගලනවා කියලා ගත්තට පස්සේ අපි හිතමු ගඟක් ගලනවා කියලා. ගලනවා කියලා කියන්නේ කාගෙන් ගැලවීමක් තියෙනවනේ, නැහැ කියන්නේ බැහැනේ. ඒක ගලනවා කියලා කිව්වට පස්සේ මේ පැත්තේ ඉවුරද, ගඟ දැලේ දෙපැත්තේ ඉවුරේ, ඉවුරු දෙකේ මේ පැත්තේ ඉවුරට කියනවද ගලනවා කියලා? කෙනෙකුට මේ පැත්තේ ඉවුරට කියන්න බැහැ ගලනවා කියලානේ.
එහෙමයි සර්.
ඒ වගේම එහා පැත්තේ ඉවුරට ගලනවා කියලාද ඇහුවොතින් ඒ පැත්තේ ඉවුරට ගලනවා කියන්න
බෑ
බෑනේ. ඒ වගේම ගම් පතුලටද ගලන්නේ කියලා ඇහුවොතින් ඒ කියන්න බෑ. ඒ වගේම වතුර වලටද ගලන්නේ කියලා කිව්වොතින් වතුර වලට ගලනවා කියන්නත් බෑ. එහෙනම් අපි කෝප්පයක වගේ තිබුණත් ගැලීමක් සිද්ධ වෙන්න ඕන. ඒ ගලන්නෙත් නැහැ. හැබැයි අපිට ගැලීමක් නැහැ කියලා කියන්නත් බෑ. ගලන ගතිය. ගලන ගතිය. ගලන ස්වභාවය. අන්න ගලන ගැලීමක් නැහැ කියන්න බෑ. මොකද සත්‍යවාදීව ගලනියක් පවතින නිසා. නමුත් ගැලීම පෙන්වන්න කියලා කවුරු හරි කිව්වොත් අපි අපි ගැලීම කියලා පෙන්වන්නේ එක්කෝ මේ ඉවුර එක්කෝ ඒ ඉවුර එමෙතන් ගම් පතුර එමෙතන් ගඳේ තියෙන يعني ගල් ගල්පර එමෙතන් කුඩා රවුම් බෝල වගේ ගල් එමෙතන් වැලි එමෙතන් වතුර. හැබැයි එකක්වත් ගලණේ වීම ගලාගෙන යෑම කියලා කියන්නේ නැහැ. ගලාගෙන යන ගතිය ගති ස්වභාවයක් කියලා කියන්නේ ගති ස්වභාවයක්. අන්න එතන අපි මේ ගලාගෙන යෑම කියන්නේ මොකක්ද කියලා හොයාගෙන යෑමක් කරන්න. අන්න එතන අපිට පුළුවන්කමක් තියෙනවා නම් මූලික වශයෙන් අරමුණු කරගන්න එතන වටිනවා. මම තව ඔහොම කාරණා ටිකක් කියාගෙන යන්නම්. තද ගතිය කියලා කියනකොට දැන් අපිට දැන් මේ වෙලාවේ මම මෙතන මම ෆෝන් එක අල්ලගෙන ඉන්නවා. ෆෝන් එක අල්ලගෙන ඉන්නකොට ෆෝන් එක අල්ලගෙන ඉන්නකොට තද ගතිය කියලා කියන්නේ ෆෝන් එක කියන ද්‍රව්‍යද කියලා ඇහුවොත් එහෙම නෑ. ඒක පැත්තක තියෙනකොට ඒක තද කියලා කියන්න බෑ. එහෙම නැත්නම් අල්ලන්නේ නැතුව තියෙනකොට අතටද කියලා හිතුවොත් අතටද කියලා කියන්නත් එහෙමත් බෑ. අතින් තොරවද කියලා හිතුවොත් ඒ කියන්නත් බෑ. ෆෝන් එක නැතුවද කියලා හිතුවොත් එහෙම කියන්නත් බෑ. තද ගතියක් නැද්ද කියලා හිතුවොත් එහෙම කියන්නත් බෑ. එහෙනම් නමුත් තද ගතියක් නොදැනෙනවා නෙමෙයි. ආන්නේ ගතිය මොකක්ද කියලා අපිට හොයාගෙන යෑමකට යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඊතර හරියට වටිනවා. යත්ත ආපෝච පටවි තේජෝ. තේජෝ කියලා කියන්නකෝ උණුසුම් ගතිය. උණුසුම් ගතිය කියලා කියන්නේ දැන් අපි සීතල ගතිය උණුසුම් ගතිය කියලා කියමු. ඔන්න දැන් උණුසුම් ගතිය තියෙනකොට දැන් අපි හිතමු පහුගිය කාලයක් ඉම හරිය උණුහු. හරිම රස්නේ ඉන්න ග්‍රෑම මුළු ලංකාවේ එළිය තිබිච්ච මොනවා හරි කිව්වද මට උණුසුම් කිව්වේ නෑ. උණුසුම් කියලා කියන්නේ මම. එතකොට උණුසුම් ගතිය කියන්නේ කයටද? කයට කියන්නත් බෑ නේද? එතකොට දැන් අපි හිතමු දැන් ඔන්න අධික උණුහුමක් තියෙන වෙලාවක උණුසුමක් තියෙන වෙලාවකදී මම හිතමු මම ඒසී එකකට ගියා කියලා හිතමු. ඒසී එකකට ගියාට පස්සේ හොඳට දැන් අර උණුසුම් ගතිය නැහැ සීතල ගතිය දෙනවා. දැන් ඒසී එකෙන්ද මට සීතලයි කියන්නේ? එහෙම නැත්නම් මගේ ශරීරයද? මොකද දැන් ඒසී එකක ඉන්නකොට හොඳට දැනෙනවා සීතල ගතිය. දැනෙද්දී දැනීම කියන්නේ මොකක්ද? අපි හිතමු මේ අතරදී මට හොඳටම නිින්ද ගියා කියලා. නින්ද ගියනකොට කොහමද AC එක? AC කතාවක් නෑනේ මම නිදිනේ මේ වෙලාවේ. ඒතොර ඒ නෑ කියනවත් නෙමෙයි. ඒ දැනෙද්දි මොකද්ද මේ මෙතන ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙනවා. මට මේ ලෝකේ ඒකාන්තයෙන්ම සීතල කියලා ගතියක් මගේ ජීවිතේ ඉස්මතු වෙලා ඇවිල්ලා තියෙනවා. මම දවසකුත් අර පොඩි උපමා කතාවක් කිව්වා පොඩි මතකයක් තියෙනවා. එතම පිටරටක සිදු වෙච්ච කතාවක් එකේ කලින් දවසකට මම තන කියලා තියෙනවා. අර මික් කියලා තරුණයෙක් හිටියා. මේ මික් කියන තරුණයා වැඩ කරේ දුම්රිය පළක. එයාට පැවිච්ච කාරණේ තමයි ඒ දුම්රිය මෙදිරියක තියෙන ශීත කුටීරයක්, ශීත කාමරයක්. ඒකේ තියෙන දේවල් බදු භාණ්ඩ එහා මෙහා කිරීම තමයි කරන්න තිබුණේ. ඉතින් එදා උදෑසන කාලයේදී මේ කියන තරුණයා ඒ දුම්රිය කුටීරයේ ඇතුළට යනවා. එදා මොකද වුනේ, එදා මේ අර ඒකේ හිටපු අනිත් සුළු සේවකයෝ, මේ අසුළු සේවකෙක්, අනිත් සුළු සේවකයෝ කවුරුත් මේ විනෝද චාරිකාවකට ගිහින දවසක වගේ. ඔය අතරතුරේදී මේ ශීත කාමරය ස්වයංක්‍රීයව වැහෙනවා. වැහුණට පස්සේ මෙයාට දැන් එළියට එන විදියක්, එළියට එන ක්‍රමයක් නෑ. දැන් මෙයා උත්සාහ ගන්නවා මේ එළියට එන්නේ කොහොමද කියලා බලන්න. විශාල උත්සාහයක්, පුදුමාකාර උත්සාහයක් ගන්නවා මේකෙන් මේ එන්න. එන්න විදියක් නෑ, යතුරුත් නෑ, කරන දෙයක් නෑ. මෙයා අන්තිමට මේක ඇතුළේ ඉඳලා මේ හොඳට ඕම මේ දඟලන බේරෙන්න, මේ අධික ශීතලෙන් බේරෙන්න. දැන් මෙයාගේ හැඟීම සෙල්සියස් අංශක බිංදුව වගේ මට්ටමකට සීතල ගතිය දැනේ කියලා. කොහොම හරි මෙයා අන්තිමේදී පස්සේ පහුගිය දවසේ මේ කුටීරයේ විවෘත කරනකොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වද්දී එයා අධික සීතලෙන් බේරීම සඳහා ගන්න ඕන සියලුම ප්‍රයත්නයන්, සියලුම උත්සාහයන් අරගෙන හිටියා. අරගෙන තිබුණා. දැන් මරණ පරීක්ෂණයේදී පැහැදිලි වෙනවා මෙයා මරණය සතුන වෙන මේ අධික ශීතල දරා ගන්න බැරිව ඒකෙන් බේරෙන ගත්ත උත්සාහයක් නිසා කියලා. කොහොම හරි පස්සේ දැන් එයා මරණයට පත් වුණා නේ. එයාගේ සීතල මිශ්‍ර දේහය තමයි ගන්න උනේ. හැබැයි විශ්මිත කාරණේ තමයි, අවාසනාවට නමුත් විශ්මිත කාරණේ තමයි, එදා ඒ කුටීරයේ, ශීත කුටීරයේ සාමාන්‍ය කාමරයක තියෙන උෂ්ණත්වය තමයි තිබිර තියෙන්නේ. ඒ කියන්නේ එදා සම්පූර්ණ ඒසී එක ඕෆ් කරලා තමයි තිබිර තියෙන්නේ. දැන් ඒකට මෙයා මරණයට පත් වෙනවා. ඇයි මරණයට පත් වෙන්නේ? මෙයා මරණයට පත් වෙන හේතුව තමයි එයාට ඒකාන්ත වශයෙන්ම තේජෝ ධාතුව නැත්නම් සීතල ගතියක් තිබිර තියෙනවා. ඒකාන්ත වශයෙන්ම සීතල ගතියක් තිබිච්ච නිසා මොකද වුනේ, යා මරණයට පත් වුණා. ඒකාන්ත සීතල ගතිය. අන්න ඒකාන්ත සීතල ගතියක් තිබිච්ච නිසා මෙයාට නාමංච රූපංච නම් කිරීමක් තිබුණා. සීතලයි කියලා නම් කිරීමක් තිබුණා. දැන් මෙයාට රූපංච කියන්නේ ස්වરૂපයක්, ප්‍රකට වීම. ප්‍රකට වුණා. දැන් සීතල ප්‍රකට වුණා මෙයාට. ඇයි ඒ සීතල ප්‍රකට වුනේ? රූපත් රූපේ කියලා කියන්නේ රූපණය වෙනවා. සීතේන විරුප්පති උන්හේන විරුප්පති. අපි ඒ දෙක විතරක් ගමු. මේ දිගච්ඡාය කියන්නේ බඩගින්නෙන් රූපණය වෙනවා, ප්‍රකට වීම ඉස්මතු වෙනවා. පිපාසය විරුප්පති, මේ පිපාසයෙන් ප්‍රකටත්වයේ ඉස්මතු වෙනවා. ඒ වගේම අපි කියනවා මැසි මදුරුවන් ආදි දෂ්ට කරාම පිටුම් මදුරු එක් දෂ්ට කරොත් ඒකෙන් ප්‍රකටත්වයක් ඉස්මතු වෙනවා. සීතේන විරුප්පති, සීතලෙන් ප්‍රකට වෙනවා. අන්න සීතල කියලා නම් කිරීමකුත් වෙනවා. අන්න යම්කිසි ඉස්මතු වීමක්, ප්‍රකටත්වයක් ඇති වුණා. ඇයි මෙයා මේ කාරණය නිත්‍ය වශයෙන්ම තියෙනවා කියන ගැනීමක්, ඒකාන්ත භාවයකින් ගැනීමක් සිද්ධ වුණා. නිත්‍ය වශයෙන් ගැනීමක්, ඒකාන්ත වශයෙන්. හැබැයි එදා තිබුණේ මොකද්ද? කාමර උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට තිබුණා. 20 ගණන් වගේ මට්ටමකට තියෙන්නේ ඉතින් තිබුණේ. නමුත් එයා හදාගත්තා නැති සීතලක් හදාගත්තා. ඒ නැති සීතලක් හදා ගැනීමක් එක්ක එයා මොකද උනේ? අන නිකන් නිස්කාරණේ නිර්පරාදේ එයා මරණයට පත් වුණා. ඉතින් අර ඒ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. වායෝ ගතිය නැත්තත් වායෝ කියලා කියන්නේ හමායන ගතිය. හමායන ගතිය. අනේ හමායන ගති ස්වරූපය එක්ක තමයි අපිට මේ කටයුතු කරන්න. ඒවා ඇත්තයි කියලා ඒකාන්ත වශයෙන් අරගෙන අපි ජීවත් වීමක් වෙන තින් ගන්න. ඒ නිසා තමයි අපිට දැන් දියසුලියක් ගත්ත කියන කිමු. දියසුලියක් කියලා කියන්නේ මේ තියෙන එකක් නෙවෙයි. අපි හිතමු ඒ දියසුලිය කියලා කියන්නේ දැන් ගංගාවක මේ පල්ලෙහාට ගහගෙන ජලපාරක්. ඒ ජලපාර මොකද කරන්නේ? පොඩ්ඩක් මේ ඒ ජලපාර හිතන පොඩ්ඩක් උඩහට යන්න කරන්න සුදුසු වැඩක් නෙවෙයි යා කරන්නේ. සාමාන්‍යයෙන් පාලිඳුල උඩහට යන්නේ නැහැනේ. ඒ උඩහට යනකොටම එයා හිතනවා කැරකෙන්න. يعني උඩහට ගමන් කරන හැදෙනකොට අරක පොඩ්ඩක් කැරකෙනවා. කැරකීලා ආපහු අර ප්‍රධාන ජලපාරේ වැදිලා හැපිලා කැරකෙන්න පටන් ගන්නවා. ඒ කැරකෙන්න පටන් ගන්නකොට ආපහු කැරකෙනකොට ආපහු අර ජලපාරේ වැදෙනකොට ආයි කැරකීලා එනවා. දැන් මේක කැරකෙන්න මොකද්ද වෙන්නේ? ඒ කැරකීමත් එක්ක එයාට පවතින්න බැරි වෙනවා. අර කැරකෙන ගතිය වටවලන්නේ යාම. රවුමට කැරකෙන්න පටන් ගන්න. ඒ කරකැවිල්ල නිසාම ශක්තියක් උපදිනවා. ඒ ශක්තිය නිසාම කරකැවිල්ලක් ඇති වෙනවා. දැන් අපි අර බයිසිකලයක් පදිද්දී අපි මුලදී ටිකක් අමාරුයිනේ. මේ රෝදයේ කැරකෙන වේගවත් වෙන්න අපි කරකවන වේගය වැඩි වෙනවා. අවුන්චිනාවක් ගමු. අපි රුකුල් ගන්නකොට එක රුකුලක් ගත්තට පස්සේ ආපහු වාපසට දෙනකොට අර වේගෙන් එකම අර ගන්න පුළුවන් නේ. අර ඒ වගේ ඒ කරකැවිල්ල නිසා 아무තු මේ ශක්තියක් වේගයක් හටගන. වේගය නිසා කැරකෙනවා, කරකැවිල්ල නිසා වේගය හැදෙනවා. වේගය නිසා කැරකෙනවා, කරකැවිල්ල නිසා වේගය හැදෙනවා. හැබැයි තවදුරටත් මේක තියෙන්න බෑ. උඩට යන්න බෑනේ. එයාට උඩට යන්න බැරි අවස්ථාවක එයා ඉහළට ගමන් කරන බැරි නිසා පාතාලයක් වගේ පහළට ගමන් කරනවා. අන්න ඒ පාතාලයක් එන්න අර වටවලල්ල වැඩි කරගන්නවා. ඒ වටවලල්ල වැඩි කරගන්න ඒකේ අර ඌනත්තේ පුරවන ආකර්ෂණ ශක්තියක් හැදෙනවා. ඒ ආකර්ෂණ ශක්තියේ ඒ හිදස පුරවන්න වටේ තියෙන ඔක්කොම අරකට ඇදලා ගන්න මිනිස්සෙක් උනත් සතෙක් උනත් මේකට ඇදලා ගැනීම හැකියාවක් ඇති වෙනවා. හැබැයි මේක දැන් මේ දියසුලියක් හටගත්තට පස්සේ මෙතන කියලා හෝ අතන කියලා මෙතන කියලා කියන්නත් පුළුවන්, අතන කියලා කියන්නත් පුළුවන්. ඉත්තභාව අඤ්ඤතා භාව මේ භවක් සහ අංසේ භවක්, මෙසේ භවක් අංසේ භවක් තැනක් පෙන්වන්න පුළුවන්කම. ඇත්තටම ජලපහර නිදහසේ පහලට ගියා. මොකද්ද මේ නැති එකක් හටගත්තා. තිබුණේම නැති කාරණයක් හටගත්තා. අන්න ඒ වගේ දැන් ඒ හට ගැනීම ඉස්මතු වෙලා පේනවා. අන්න ඒ පෙනීම තුළ මේ බවක් අර බවක් කියලා කතාවක් ගොඩ නැගුණා. හැබැයි ඔන්න ඔය කරකැවෙන කරකැවිල්ල කියන තැන අපි විමර්ශනය කරොතින් මේ කරකැවිල්ල අපි පෙන්නුවොත් පෙන්වන්නේ වතුර විතරයි. හැබැයි කරකැවෙන කරකැවිල්ල ඒ ක්‍රියාත්මක භාවය ක්‍රියාවලිය පෙන්වන්න කිව්වොත් මේ කියලා පෙන්වන්න බැ. ඒක මම නිකන් අතිරේක කාරණයක් ඇරියද කියලා. දැන් අර ආපෝ නම් ඒ ආපෝ කියලා කියන්නේ වැගිරෙන ගතිය. එහෙම නැත්නම් පඨවි කියනකොට තද ගතිය. තේජෝ කියලා කිව්වොත් සීතල උණුසුම් ගතිය. වායෝ කියලා කිව්වොත් අර වායු ගතිය, හමායන ගතිය. ආන්නේ ඒ ගති ස්වභාවය අපිට විචක්ෂණීය කිරීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න අපිට පුළුවන්කම තියෙනවා එතනින් එහාට කටයුතු කරගෙන යන්න. ඒක පැහැදිලි කරපු ටික කොහොමද පැහැදිලි වුණාද එතනින්?
සාමාන්‍යයෙන් මේ අර ගොඩක් උදාහරණ වලට යනකොට දැන් මතෙන් මෙතෙන්දි මූලික ප්‍රශ්න වෙන්නේ නාම රූප නිරුද්ධ වෙන්නේ මේ සතර මාධාත. දැන් මට හැඟිච්ච දේ තමයි මෙතන හැඟීමක් අපෞචින්න අපි ලුණු ටිකක් කනකොට සීනි ටිකක් කනවා වගේ හැඟීමක් දැනෙනවා සමහරවිට. මේක සම්මුති ලෝකයේ වචන වලට පෙරලන්නේ නැතුව. එතකොට අන්නේ හැඟීම වගේ දෙයක් මේ පට වියාපෝ තේජෝ වායෝ වලිනුත් අපි මේ වචන වලට පෙරවල් සම්මුති ලෝකයේ වචන වලට දාන්නේ නැතුව හැඟීම විතරක් ගත්තට පස්සේ ඒ ගැනම අපි හිතුවොත් මේ නාම රූප නිරුද්ධ වෙනවා කියන එක වෙනවද සාමිනාංශ?
ඒ රසය අපි හිතමු ඒ රසයක් වෙලා ඒක මේ හොයනවා කියන කාර්යවීම නෙමෙයි කුමාර. ඒ රසය කියන්නේ මොකක්ද කියලා හොයනවා. ඒකේ විචක්ෂණයක් කරනවා. මොකද එහෙම වුණොත් මේ රසය කියලා දෙයක් තිබුණොත් තියෙන රසය නැති වුණා කියන තැනට යන්න පුළුවන්. එහෙම වුණොත් ඇති රසය නැතිවීමක් බවට පත් වෙනවා.
සමයින් මම අර මේක අපි දැන් මිරිස් ටිකක් කරනකොට සැර ගතියක් දැනෙනවනේ, ලුණු ටිකක් කරනකොට ඒ යම්කිසි ගතියක් හැඟීමක් දැනෙනවා සමයින් සාන්ස. මේක අපි වචන වල සැර සැර කියලා වචන වලට පෙරලන්න නැතුව, ලුණු රස සහ පැණි රස කියලා වචන වලට පෙරලන්න නැතුව අපි ශරීරයට දැනෙන හැඟීම තියෙනවා සමයින්. අපි සීතල වතුර ටිකක් බොනකොට අපි මේ ඇඟ ඇතුළ දිගේ යනකොට තේරෙනවනේ අර ගතියක්, සීතල ගතියක්. මේ පැහැදිලි කරන වචන පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ නමුත් අර දැනෙන ස්වභාවය හැඟීම ඒ විදිහට මේ සතර මහා ධාතු ගැන ඒ විදිහට අපි හිතන්නේ ස්පර්ශ කරනකොට දැන් මේක වචන වලට පෙරලන්නේ නැතුව අපිට නිකන් අපිට යම් විදිහ හැඟීමක් එනවනේ අතට අතින් පොතක් කුඩින් අතක් තියෙනකොට හරි යම්සි දැක් අන්නේ කටවියක් කුඩින් තියෙනකොට යම්සි දැනෙන ගතිය වචන වලට පෙරලන්නේ නැතුව ඒ විදිහට හිතන් හිතුවොත් ද මේ දෙක මේ නිරුද්ධ වෙලා යන්නේ සම නාම රූප මට හිතෙන නිසා.
ඔව් එතන දැන් මේ ගතිය කියන දේ මතු කරගත්තනේ.
එහෙමයි.
ආන්නේ ගතියට තමයි කුමාර ලෝකයේ තුල කියන්නේ ප්‍රසන්ට් මොමන්ට් කියලා වචනය භාවිත කරන්නේ. මම දැන් මෙතන කියලා තැනක් ගන්න.
ඒක
සිතිමත් බව සිත්ක්ෂණ එහෙම දාගන්න ඕනෙත් නැහැ. අපි කියමු එතන ඊට ගති ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවනේ. ඒක ලෝකයේ තුල සිහිය කියන දැන් එහෙම නැත්නම් ඔය දැන් අර කිව්ව මිරිස් එහෙට සැර ගතියක් වතුර බොනකොට සීතල ගතියක් ප්‍රකට වෙනවනේ.
එහෙම
අර එතනට එන එකත් අපි ජීවිතේ කියන්නේ යම් දියුණු තත්ත්වයක් නැත්නම් අපි ওই සීතල ගතියක් නෙමෙයි අපි ඒ වර්තමාන මේ මොහොතේ කියන තන නෑ. අපි ලෝකේ ගොඩාක් දිනක් කෑවත් දිව්වත් මොන දේ කරත් එක්ක අතීතයක් එක්ක එක්ක අනාගතයක් එක්ක හිමනේ. අර අතෙන්ට දැන් ඔයා ආපු තැන වටිනවා. අන්නේ ඒ දැනෙන ගතිය මොකක්ද කියලා ඒක ලෝකයේ තුල මේ අන්නේ එතන ඔය තද ගතිය කියනකොට ඒ ස්වરૂපයක්. ඒ ස්වરૂපය කියන කාරණය මොකක්ද කියලා අපිට ඒ දැනෙන අපි දැන ගතිය කියලා නේ කිව්වේ. මම තව වචනයක් එකතු කරන්නම් ඔකට. හැඟෙන දැනෙන ගතිය. හැඟෙන ඔන්න තනායකක් එකතු කරා. හැඟෙන දැනෙන ගතිය. දැන් සමහර දේවල් අපිට හැඟෙනවනේ. හැඟෙනව සමහර දේවල් දැනෙනවා. අර හැඟෙන දැනෙන ගතිය දැන් ඒක මොකක්ද කියන දැන් අපේ භාග්‍යතුන් වහන්සේ වචනයක් දෙනවා. පිරිසිදු වෙනවා කියලා පරිඤ්ඤයං කියලා පිරිසිදු හෙවිය යුතුයි කියලා වචනයක් දෙනවනේ. අතන පාදා ගැනීම හරි වටිනවා. ඒ පිරිසිදු හෙවිය යුතුයි. පිරිසිදු හෙවීම කරද්දී වෙන්නේ දැන් ඔයා ආපු තැන හරි වටිනවා. දැන් ලුණු රස නම් ඒ රසය කියන දැන් රසය ගැන නෙමෙයි රසය පිළිබඳවත් නෙමෙයි රසය කියන තැන මේ කිව්වේ. මිරිස් සැර නම් ඒ සැර දතිය. සීතල නම් ඒ සීතල ගතියේ ගතිය කියන තැනට ඇවිල්ලා ඇතැමෙක් ඇතැම් විට අතීතේ විමුක්තිකාමිනේ වර්තමානින් ඒක වැරදි කියලා මේ අන අරූප කියන තත්ත්වයෙන් ගිහිලා නතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරූප කියන්නේ ස්වરૂපයේ ඉක්මවලා අරූප කියන තැනකින් නතර වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර එතනට නොය මම පොඩි මේ කාරණයක් කියන්නම්කො. මම පොඩි බලන්නම්. ඒ කරපු දේශනයක කොටසක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් මේක මේ සතර ධාතු ගැන අපේ ලොකු සංඝාසය කරපු දේශනය. ඒ දේශනය ආශ්‍රයෙන් මම පොඩ්ඩක් කරුණු ටිකක් කියාගෙන යන්නම්. මෙතනදී මම පාදක කරගන්නේ මේ එක ගතියක් විතරයි මේ පද ගතිය කියන තැන විතරක් ගන්නවා. කතමාච භික්ඛු පඨවි ධාතු. මොකද්ද පඨවි ධාතු? මහ භික්ෂුව මොකද්ද කියලා අහනවා. පඨවි ධාතු නැත්නම් තද ගතිය. අපේ භාෂාවෙන් ගත්තොත් තද ගතිය. මොකද්ද පඨවි ධාතු? දැන් ඔන්න පඨවි ධාතුව කියන කාරණාව එහෙනම් මොකක්ද කියලා හොයනවා මිසක් අන්න දැන් පඨවි ධාතුව කියලා කියන කාරණේ එහෙම නැත්නම් තද ගතිය කියන කාරණේ මොකක්ද කියලා හොයනවා මිසක් පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද කරන්නේ කවුද කියලා හොයනවා නෙවෙයි. මේ පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද මේක කරන්නේ කවුද කියලා හොයනවා නෙවෙයි. එතකොට මේ පඨවි ධාතුව හැදෙන්නේ කොහොමද කියලා කිව්වොත් මේ පඨවි ධාතුවක් තිබුණා ඒ තියෙන එක හදන්නේ කොහොමද කියලා අහනවා. මේ නැත්නම් පඨවි ධාතුවක් ඒකාන්ත වශයෙන් තිබුණා ඒක කරන්නේ කවුද කියලා වගේ අදහසක් කියනවා. ඒක වැරදි. දැන් ලෝකේ සමුදය හොයන්නේ හේතුව තියෙද්දි ලෝකයේ මේ හට ගැනීම හොයන්නේ දැන් හේතුව තියෙද්දි තිබිලා තිබිච්ච එක හටගත්තේ කොහොමද කියලා තමයි හොයන්නේ. ඒක වැරදි. යම තියෙද්දි එතකොට සමුදය වෙන්නේ නැහනේ කොහොම? ඒ කියන්නේ සමුදය වෙන්නේ නැහැ කියලා කියන්නේ අරක තියෙනකොට කියලා සංඥාසේ කියනවා. මම උදාහරණයක් ගන්නවා. කෝපයේ මම සමුදය හොයනවා. අන්න කෝපයක් තියෙන කෝපයේ සමුදය හොයනවා. එතකොට කෝපයේ සමුදය මම කොහොමද හොයන්නේ? කෝපයේ තියෙද්දි. ඉතින් කෝපේ තියෙනවා නම් තියෙන කෝපෙ මොකටද මේක හටගත්තේ හිටි හොයන්නේ? මේ දැක්කේ නැහනේ. කෝපේ කියලා ගත්තාම ආයි කෝපි සමුදයක් හොයන දෙයක් නැහනේ. කෝපි සමුදයක් කියන කාරණාවක් නෙවෙයිනේ. අපර නිකන් පරිකල්පනාවක් විතරයිනේ කියලා සංඥාංශ කියනවා. මම අර ආර්ය න්‍යාය පෙන්නකොට පෙන්නුවේ මේ පැත්තෙන් මැටි දානවා මේ පැත්තෙන් කෝපයක් එනවා. දැන් අපි කෝපයන් නිෂ්පාදනය කරන තර පැත්තෙන් මැටි දානවා මේ පැත්තෙන් කෝපයක් එනවා. දැන් එතකොට ආපු කෝපේ සමුදය හොයන්න පුළුවන්ද? ආපු කෝපේ සමුදය හොයන්න බෑ. කෝපය කියන කාරණාවේ සමුදය හොයනකොට කෝපය කියලා හම්බ වෙනවද? කෝපය කියලා හම්බ වෙනවද? අපි මැටි දාලා හැදෙන එකක් දැක්කොත් එහෙම කෝපය කියන එක හම්බ වෙන්නේ නැහැ. මැටි පැත්ත බැලුවොත් මැටි විතරයි, කෝපේ බැලුවොත් කෝපය. කෝපේ හැදුනේ මැටි වලින් කිව්වොත් එහෙම කියන්න බෑනේ. මැටි වැය වෙලානේ කෝපේ හැදිලා තියෙන්නේ.
එහෙමයි.
කෝපේ සමුදය හොයද්දි කෝපය කියන එක හම්බ වෙන්නේ නැහැ. කෝප නැත්තම් මොකද වෙන්නේ? කෝපයක් තිබිලා තිබිච්ච කෝපේනේ විග්‍රහ කරන්නේ. අන්න ඒ වගේ දැන් අපි ගත්තොත් තදයි මේ ගතිය. දැන් ඔන්න ගතිය ගැන කතා කරමු. ඔන්න අපි ගත්තොත් මේ වීදුරුව තදයි. අපි කොම් උපකරණයක් මොකරි තදයි කියලා. ෆෝන් එක තදයි කියලා. මේ තද ගතිය කියන්නේ මොකක්ද කියලා හොයන එකයි මේ තද ගතිය කියන්නේ මොකක්ද කියලා හොයන එකයි. තද ගතිය කියලා කියන්නේ මොකක්ද කියලා හොයන එකයි තද ගතියක් තිබිලා මේ වීදුර තියෙනවා. මේක තදයි මේක හැදෙන්නේ කොහොමද? මේක කවුරු කරපු එකක්ද? දැන් අපි පැත්තක ඉඳලා බලනකොට බාහිර කරපු එකක් කියලා යන්නේ නැද්ද? නැත්තම් මට දැනෙන එකක් කියලා යන්නේ නැද්ද? තදගතිය මොකක්ද කියලා හොයනකොටයි සමුදය කතා කරන්න තියෙන්නේ. අනේ දැන් තියෙන ගතිය හොයනවා කියන එක නෙමෙයි. තද ගතිය කියලා කියන්නේම මොකක්ද කියලා හොයනකොට තමයි ඔය අපි කියන්නේ සමුදය කියලා වචනය. මේක හට සමුදය කියලා කියන්නේ සංඛ්‍යානේ මනාව, උදය කියන්නේ හට ගැනීම. මනාව හට ගැනීම මොකද්ද? තියෙන තද ගතිය මනාව හටගත්ත කියලා කියනෝනේ හටගෙන තියෙන්නේ. ඒකේ හොයන දෙයක් නැහැ. තද ගතිය මොකක්ද කියලා හොයනකොටයි සමුදය කතාව කතා කරන්න තියෙන්නේ. අපි ලෝකයේ සමුදය කතා කරනකොට අපි ලෝකයේ සමුදය කතා කරනකොට අපිට තියෙනවා කෝපය වෙනමයි හේතුව වෙනමයි. එතකොට ඒ කියමනින්ම කියලා ඉවරයිනේ. කෝපය හට ගැනීම කියන එක කියන්න බෑ කියලා ඉවර නැද්ද කියලා. කෝපය වෙනම තියෙනවා හට ගැනීම කතා කරනවා. මුඛයේ හට ගැනීමද කෝපයේ හට ගැනීම. ඉතින් කෝපයේ හට ගැනීම කතා කරන්නේ කොහොමද? කෝපයක් තියෙද්දි හටගන්නේ නැහැ. තියෙන එකක් කොහොමද හටගන්නේ? දැන් මම තව උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න ගෙයක් තියෙනවා. ගේ හැදෙන විදිහ හොයන්න පුළුවන්. අනේ වචනේ හරිය ලස්සනයි. ඔන්න ගෙයක් තියෙනවා. ගේ හැදෙන විදිහ හොයන්න පුළුවන්. හැදෙන විදිහ බෑ. ගේ හැදෙන විදිහක් හොයන්න බෑ. ගෙයක් කියලා ගත්ත කාරණාවෙන් හැදෙන විදිහක් හොයනකොට ලෝකයේ මට්ටමින් ගත්තොත් අපි ෆවුන්ඩේෂන් දාලා ගඩොල් බඳින එකක් දැක්කම ගෙයක් හම්බ වෙනවාද? හැදෙන විදිහක් බලනකොට, හැදෙන විදිහ බලනකොට, හැදෙන විදිහක් බලනකොට ගෙයක් හම්බ වෙන්නේ නැහැ. හැදෙන විදිහ බලනකොට ගෙයක් හම්බ වෙන්නේ නැහැ. ගේ හම්බ වෙද්දි හැදෙන විදිහක් බලන්න බෑ. අනුබන හරි ලස්සන තැන. දැන් අපි කවුරුත් මොකක් හරි ගෙයක් ඇතුළක කුටියක් ඇතුළක ඉන්නේ. හැදිච්ච කුටියක් තියෙනවා නම් ඒකේ හැදෙන විදිහ බලන්න බෑනේ. හැබැයි හැදෙන විදිහ බලද්දි හැදුණු ගේ බලන්න බෑ. දැන් අද අපි හරියට මේ ගෙයක් තියෙනවා. ඒ තියෙන ගේ හැදුණේ කොහොමද කියලා බලන්න ගිය. හරි ලස්සනයි, හරි ප්‍රායෝගිකයි, හරි පුදුම ලස්සන උපමාවක්. ගෙයක් තියෙනවා. මේ තියෙන ගේ හැදුණේ කොහොමද කියලා පෙන්වන්න බලන්න පුළුවන්ද කියලා. ඔබ නිකන් මේ කතා කරන අතර හිතන්නකෝ. දැන් මම කුටියක ඉන්නවා. මමත් කුටියක ඉන්නවා. ඔබ ජීයක ඇති. ඔබ නිවාස ස්ථානයක කොහේ හරි වාසස්. හැදුණුගේ හැදුණු විදිය, හැදෙන විදිය, හැදෙන විදිය බලනවා. බෑ. හැදෙද්දි, හැදෙද්දි ගේක කතාවක් නේ. ආන් මේ වගේ තමයි. අර හැදෙනවා බලනවා වගේ කාරණයක් තමයි මේ හැදෙනවා. හැදෙන විදිය බලද්දි ගේක කතාවක් නැත්නම් මේ කියලා ගෙයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් පටවි ධාතුනේ හොයන්නේ. දැන් අපි හොයන්නේ පටවි ධාතුව නැත්නම් තද ගතිය. පටවි ධාතුව හරියට හොයාගෙන යනවා නම් නැත්නම් තද ගතිය හරියට හොයාගෙන යනවා නම් සමුදය තමයි හම්බ වෙන්නේ. අන්න සමුදය තමයි හම්බ වෙන්නේ. පටවි ධාතුව බව ලැබෙන්නේ නැහැ. බවක් හැටියට මෙන්න මේ තද ගතිය කියලා තද බවක් හම්බ වෙන විදියනේ හරියට හොයාගෙන යනවා නම්. එතකොට ඔන්න දැන් විග්‍රහ කරනවා. දැන් පටවි ධාතුව හොයනවා. පටවි ධාතුවක් තිබිලා ඒක විග්‍රහ කරනව නෙමෙයි. පටවි ධාතුව කියලා යමක් තිබිලා ඒක විග්‍රහ කරනව නෙමෙයි. පටවි ධාතුව කියන්නේ මොකක්ද? මොකද්ද මේ තද ගතිය කියලා කියන්නේ? අන්න ඒක මේක පිරිසිඳ හොයනවා. අර මං කුමාරට වචනයක් කිව්වේ පිරිසිඳ හොයනවා කිය. මොකද්ද මේ තද ගතිය කියලා? පිරිසිඳ හොයනවා කියන්නේ. ඔන්න උදාහරණයක් කියමුකෝ. මෙහෙම මල්ලක් තියෙනවා. මොනවා හරි මල්ලක් තියෙනවා. ඒ මල්ලේ මොනවද තියෙන්නේ කියලා හොයනවා. අපි අර හොයන්නේ හොයන ගතිය. දැන් හරි නේද ඒ උපමාව? මල්ලක් තියෙනවා. මල්ලේ තියෙන දේ විග්‍රහ කරන්න පුළුවන්ද? ඇතුලේ තියෙන දේවල් මේක මේ ස්වාමීනාථ එතනට මල්ලක් තිබුණා. මල්ල පෙන්නලා තමයි මේ කාරණේ කියන්නේ. මල්ලේ තියෙන දේ විග්‍රහ කරන්න බෑනේ. වහලනේ තියෙන්නේ. දැන් පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය ඇරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ආන්නේ ඒ වගේ පටවිය කියලා අත්දැකීම් ලෝකයක් ආවට පස්සේ මොකද්ද ඒක කියන්නේ? අන්න ඒ වගේ දැන් අපිටත් පටවි කියලා අත්දැකීම් ලෝකයක් ඉන්නේ. ඔන්න පොත උඩින් අත తిවර පස්සේ තද ගතියක් කියලා එනවනේ. ආවට පස්සේ මොකද්ද ඒ කියන්නේ? දැන් අපිට තද ගතියක් දැනුණාම මොකද්ද තද ගතිය කියන්නේ? කොහොමද මේක වෙන්නේ? අන්න හරි ලස්සන වචනයක්. මොකද්ද තද? ඒක නිකන් හයිලයිට් කරලා තියාගෙන තරන්වා තිනෝ. මොකද්ද තද ගතිය කියන්නේ? කොහොමද මේක වෙන්නේ? ඕක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉදං කතං, ඉදං කතං පාණීගෙන. ඉදං කතං මේක කතං කෙසේ දෝනේ? ඉමස්ස කත්තෝති. මොකද්ද මේකේ අර්ථය? මොකද්ද තද ගතිය කියන්නේ? කොහොමද මේක වෙන්නේ? දැන් තද ගතිය හොයාගෙන යනකොට තද ගතිය කියන එකට ඒකාන්ත භවකින් ලං වෙන්න බැරි වෙනවා. අන කුමාර දැන් අර මේකට මේක හොයාගෙන යනකොට පටවි නැත්නම් තද ගතියට නැත්නම් පොත උඩින් අතක් තියෙනකොට ඒකාන්ත බවකින් මේ තද ගතිය කියන මෙන්න මේක කියලා ලඟ වෙන්න බැරි වෙන්න ඕනේ. තද ගතිය ඇත්තයි නම් හොයන්න ඕනද? තද ගතිය ඇත්තයි නම් සත්‍යයි නම් හොයන්න ඕනේ නෑනේ. දැන් අපි සාමාන්‍ය මොකක් හරි කාරණාවක් හොයන්නේ දන්නේ නැති දෙයක්ද? දන්න දෙයක්ද? දන්නේ නැති දෙයක්ද? දන්නේ නැති දෙයක්. එතකො නේද අපි දැන් හොය දැන් තදගතිය කියලා මට ආව නම් ඉතින් ඒක හොයන්න ඕනේ නේ. තදගතිය තියෙනවනේ. මේ දන්නේ නැති දෙයක් තමයි හොයන්න ඕනේ. එතකොට පටවිය කියන එක අපි ඇත්තම කියලා ගත්තොත් අපට හොයන්න ඕනේ. තදගතිය කියලා දෙයක් තියෙනවා නම් අපිට හොයන්න ඕනේ. දැන් අපි සමහර වෙලාවට කියනවා ඇසයි රූපයි ඇසේ විඥානය නිසා උන් ස්පර්ශේ. දැන් මොකද ඇහැ දන්නවා. මේ දන්නේ නැහැ දන්න රූපය දැන් ඇහි විඥානයක් නිසා ස්පර්ශ හේදෙනවා කියලා කතාවකුත් අදාගන්න. හැබැයි ඇත්තටම මම ඇහැ කියන්නේ මොකද කියලා දන්නේත් නැහැ. ඉතින් දන්න දේවල් හොයන දෙයක් නැහැනේ. මම ඇහැ දන්නවනේ. ඉස්සෙල්ලා ඇහැ කියන්නේ මොකද්ද හොයන්නේ? පෙනීම කියන්නේ මොකද්ද හොයන්නේ? අර ඒ වගේ අපි ගොඩාක් ගැළපීම් වලට යන එක තමයි ඇත්තටම වැරදි. එහෙම නැත්නම් මෙතන මුකුත් නැහැ කියලා යනවා. බලන්න යන්නේ ඒක එතන මෙතන තද ගතියක්ද නේද මෙතන මුකුත් නැහැ කියලා අපි එහෙම යනකොට අන්න අදිච්ච සම්පන්නවාදී. ඒ කියන්නේ අහේතුක අප්‍රත්‍යවාදී කියලා කියනවා. තමනුන් කරෙත් නැහැ අනුන් කරෙත් නැහැ නිකන් ඉබේ යට ගත්තා කියන තැනකට එනවා. එහෙම නේ අපිට දැනෙනවානේ. ඒ දැනෙන ගතිය මොකක්ද කියලා හොයන්න යනවා. හොයන්න ඕනේ. අන්න ඒක තමයි මූලපරියාය සූත්‍රයේ පෙන්වන්නේ පටවිය මඤ්ඤති කියලා. අන්න හැඟීම කියන්නේ හඟිනවා. වචනයක් කියවෙන්නේ හංගින ගතිය කියලා. තදයි කියලා හැඟෙනවා කියලා. ලෝකයාට තියෙන පටවිය කියන හැඟීම. ලෝකයා කියන්නේ අපිට, මට, ඔබට, අපිට මේ පටවිය ලෝකයාට තියෙන පටවිය කියන හැඟීම. හැඟීමක් තියෙන. සමහර දේවල් දැනෙනවා. හැඟෙනවා දැනෙනවා. මම එක එක කර දැනෙන ගතිය, හැඟෙන ගතිය කියලා කිව්වේ. ඒ වචන දෙකම හොඳයි. හැබැයි පටවිය කියන කාරණාව මොකද්ද කියලා හොයන්න. දැන් අපිට මූලික වශයෙන්ම අත්දැකීම පටවිය කියන හැඟීමක් තියෙනවා. දන්නේ නැති නිසා අන්න එතකොට එහෙනම් එතකොටම කියවෙනවා ඉද මේව සත්‍යං කියලා ගන්නෙ නෑ අත්දැකීම් ලෝකේ. අර දැන හැඟ ගතිය මේකමයි ඇත්ත කියලා ගන්න යන්නේ නෑ අපි. ඔන්න දැන් අපි මොකද කරන්න යන්නේ? තද ගතිය දැනෙනකොට සීතල වතුර බෝද්ධි සීතල දැනෙනකොට සීතල නම් මේකමයි මෙන්න මේකමයි සීතල ගතිය කියලා යන්නේ නැහැ. පුරුෂයාට පටවිය හම්බ වුණා. දැන් මොකද්ද කියලා දැන් මොකක්ද කියලා හොයනවා. ඔන්න හොයන විග්‍රහය. ඒක කොහොමද වෙන්නේ? පටවි ධාතු සියා දැන් හොයනකොට එක එක විදියට එන විදියට එනවා. අධ්‍යාත්මික සියා බාහිර. පටවිය කියන කාරණාව ආධ්‍යාත්මික වශයෙන් දැනෙන ගතිය ඉස්මතු වෙන එකයි බාහිර වශයෙන් දෙකක් තියෙනවා. ඕන දැන් හොයාගෙන එනවා පටවි ධාතුව ප්‍රමාණිකූලව. දැන් අපිට දැන් පොත අල්ලනකොට දැනෙනවනේ තද ගතිය. අන්න එතකොට ආධ්‍යාත්මික. අපිට පොළොව පෑගෙනකොට දැන් මේ වෙලාවේ අතින් පොත අල්ලනවා නම් එතන ආධ්‍යාත්මිකයි. කකුල තියෙනකොට පොළොවට ඒක දැනෙන්නේ නැහනේ. දැන් පොත අල්ලනකොට දැනෙනකොට කකුලත් මම බිම තියාගෙන ඉන්නවනේ. දැන් මේ වෙලාවේ පොත අල්ලනකොට ආධ්‍යාත්මික වෙද්දි පොළොවට පය තියෙන එක බාහිරයි. අපි හිතමු පොළොවට පය තියෙනකොට තදද ගතිය ආධ්‍යාත්මික වෙනකොට දැන් මං පොත් වී ෆෝන් එක අතින් අල්ලගෙන හිටියොත් ඒක බාහිරයි. අන්න ඒ විදිහට අරගනිමු දැනට. කටමාච බික්කු අධ්‍යාත්මිකා පටවි ධාතු. මොකද්ද ආධ්‍යාත්මික පටවි ධාතු කියලා කියන්නේ? දැන් මේ වෙලාවේ දැන් ඔන්න ආධ්‍යාත්මික පටවි ධාතු කියන්නේ මොකද්ද? අජ්ජත්තං මේ වෙලාවේ ඇතුළත. දැන් මේ වෙලාවේ අර මේ ගතියක් දෙන්නේ තමා කියන කාරණාව එක්ක පච්චත්තං. අන්න දැන් කිව්ව උන මම ඒකයි සූත්‍රයේ නැතේ විග්‍රහයක් එක්ක අර ගතියක් එනකොට දැන් මේලා අර සීතල ගතියක් දැනෙනවා කියවනේ. අත පොත උඩි තියාගෙන ඉඳෙද්දි ගතියක් දැනෙනවා කියන්නේ අන්න ඒකත් එක තමයි තමා කියලා ඉස්මතු වෙන්නේ. මම නැත්තම් තමා කියලා ඉස්මතු වෙන්නේ එතනත් එක්ක. පච්චත්තං තද ගතියක් කක්කලං ගොරෝසු කරිගතං කියන්නේ ගොරෝසු කියන එක යන් අජ්ජත්තං පච්චත්තං කරිගතං උපාදින්නම් කියලා වචනය කියලා උපාදාන කරගෙන දේවල් දැන් එතකොට අල්ලා ගැනීම ඔන්න බලන්න පටවි අල්ලගත්තා නෙවෙයි කියන්නේ අල්ලා ගැනීමකින් පටවි ආවා හරි නැසනයි බුද්ධ වචනය මූලාශ්‍රයට යන්න ඕන යන්න අජ්ජත්තන් ආධ්‍යාත්මිකයි මේ වෙලාවේ දැන් මට දැනෙන ගැතිය අජ්ජත්තන් පච්චත්තන් කියලා කියන්නේ තමා කියන කාරණයක් එක ඉන්නේ දැන් කක්කලම් කියන්නේ කර්කශයි කරිගතම් කියන්නේ ගොරෝසුයි කියන උපාදින්නම් අල්ල ගැනීමක එක තමයි තදගතිය අපි මොකද කරන්නේ දැන් තදගතිය අල්ලන්නේ ඒ හාත්පස වෙනස් අපි තද අපි තදගතිය තලන් වෙලා තදගතියට එන්න ඕන තදගතියට ලං වෙලා නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ ලං වීමෙනුයි තදගතිය හාත් පස වෙනස් ඒක හොඳට මතක තියාගන්න පටවියල්ලා ගත්තා කියලා නෙවෙයි කියන්නේ ඒ කියන්නේ ලං උනේ පටවිය නෙවෙයි පටවියනේ හොයන්නේ පටවිය හොයනව නම් ඔන වචනයක් තියෙනවා ඒ කියන්නේ පටවිය කියලා ආව නම් එතන තමයි ඇවිල්ලා පටවිය හොයනව නම් පටවිය අල්ලගත්තා කියන්න ඕනි නෑනේ අල්ල ගැනීමෙන් පටවි අන්නේ වචනේ හොඳට මතක තියාගන්න අල්ල ගැනීමකින් තමයි පටවිය දැන් එතකොට අන්නේ එතන තමයි සම්පූර්ණයෙන්ම හොයන්න තියෙන තැන අනු කුමාර යම් තැනකට ආවනේ නම් අර දැනෙන කතිය නේද එතනම අන්න එතන තමයි සම්පූර්ණයෙන්ම හොයන්න තියෙන තැන දැන් අජ්ජත්තික
අල්ල ගැනීම බැඳලා යනවා කියන්නේ මෙතන අර අපි අදුක් මෙතෙන්දී ඇත්තටම මාර වේගින් අපිට මේ සැප විඳීමක් සහ දුක් විඳීමක් හෝ අදුක්ම සුඛ විඳීමක් ඇති වෙනවනේ ඒකත් දැන් මෙතෙන්දී අපි කියමු අත තිබ්බ ගම පිච්චෙනවා පිච්චෙන දෙකට තිබ්බ ටක් ගාලා ගන්නවනේ අත එතෙන්දී ඒක අපිට විමර්ශනය කර කර ඉන්න මේ කියන්නේ මේක මොකද්ද කියන්නේ කාලේ නෑ හොය හොය ඉන්න එකක් අනිත් එක තමයි මෙතෙන්දී මේ විඳීමකට ගියාට පස්සේ නෙමෙයි එතෙන්දී බැඳිලා යන්නේ දැන් මෙතෙන්දී අපි මූලික බුද්ධ දේශනාවටත් ගලපඬ ගියොත් ස්වාමීන් වහන්සේ මේ අපිට තණ්හා අපේ ආර්ය සත්‍ය එක්කත් දුක දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය කියන ටිකට දුකක් තියෙන දුකට හේතුව මේක අපි තණ්හාවෙන් බැඳිලා ගියන තණ්හාව කියන එකනේ මූලික දේශනාවට දැන් ඒවත් එක්ක මේ වගේ විග්‍රහයක් ගලපනකොට ස්වාමීන් වහන්සේ කොහොමද මූලික අර චතුරාර්ය සත්‍යයට ගලපනකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඒකත් ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරන් යන්න මට මේ ඇස්සේ ආපු අහන්න අවශ්‍යයි කියලා හිතන්නේ
ඇතරම් තදගතිය ඔක හරි ලස්සනට විග්‍රහ කරනවා කුමාර මිහති පදෝපම සූත්‍රයේදී ඒකදී ආර්ය සත්‍ය හතර කියලා දුක්ඛාර්ය සත්‍යය අට දුක්ඛාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරනවා දුක්ඛාර්ය සත්‍යයේදී එක කොටසක් අරගනෝ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ නොත් එකක් අරගන්නවා ඒ එක තමයි රූප උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ මොකද්ද කියලා අරගන්නට පස්සේ ඒකෙදි ගන්නවා සතර ධාතු අරගත්තට පස්සේ මෙන්න මේ විග්‍රහය තමයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ. පඨවි ආපෝ තේජෝ වාය විස්තර කරනකොට රූප උපාදාන ස්කන්ධය කතා වෙලා. රූප උපාදාන ස්කන්ධය කතා කරන්නේ පංච උපාදාන ස්කන්ධයත්. පංච උපාදාන ස්කන්ධය කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍යයකදී. අන්න. එතකොට මේ දුක පිරිසිඳ දකිනවා, පංච උපාදාන ස්කන්ධ පිරිසිඳ දකිනවා. රූප උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකිනවා සතර ධාතු පිරිසිඳ දකිනවා සතර ධාතු වලින් එකක් වෙච්ච තද ගතිය පිරිසිඳ දකිනවා කියන්නේම අන්න සමුදේ ප්‍රහාණය වෙනවා
ඒ කියන්නේ අන්තිම සියුම් මොහතර තමයි අපි මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගත්තාම අර ඔක්කොම එකතු වෙනවා ස්වාමීන් වහන්සේ නේද
අන්න හරි හරියට හරි ඇත්තම මේක ඔය විදියටම තියෙනවා මේ මොකද්ද මේ මහා හත්තිපදෝපම සූත්‍රේ ආර්ය සත්‍ය කියන්නේ මේ මෙන්න මේ තද ගතිය පිරිසිඳ හොයනවා කියලා කියන්නේම ආර්ය සත්‍ය ඔක්කොම කැටි වෙනවා කිය වෙනවා
එහෙමද
වන් කොච්චර මේ අපිට දැනෙන ගති ඔය ඇත්තටම සියුම් කියපු වචනේ හරි ඇත්තටම දැන් අපිට අර මේ මොහොතට එන්න පුළුවන් වර්තමාන
ඇත්තෙන් කට්ස් ද ප්‍රෝටෝන නියුට්‍රෝන අර DNA වගේ අන්තිම දෙනට කිඳා බහැලා අපි තමයි මේ මේ දැන් පරිශ්‍රණය කරන්නේ ස්වාමීන්
වහන්සේ. අනේ ගතිය. අපි හුරු වෙන අපි ඉතින් අර මේ ඇත්තටම අපි හුරු වෙන්න ඕන මතක. තද ගතිය. ඉතින් යමක් අල්ලනකොට ඒක වර්ධින්න පුළුවන්. මේ ගතිය. ඒ යමක් අල්ලනකොට අනේ ගතිය. ඒ ගතිය ගැන ගතිය කියන්නේ මොකක්ද දැන් කියන්න වෙනෝනේ. දැනෙති ඒ දැනෙන ගතිය මොකක්ද කියලා ඇත්තටම හොයාගෙන යන්න ඕන. තද ගතියක් තිබිලා තියෙන එක නෑ කියන යනවා නෙවෙයි. එහෙම වුණොත් අර තියෙන එක අර යමක් කියලා යම් වස්තුවක් තිබිලා ඒ තියෙන වස්තුව නැති වුණා කියලා. අන්න එහෙම එකට යනවා.
මීටත් හොයන්න තියෙන්නේ කොහොමද අපි පොතකට අත තිබ්බාම අපිට හැඟීමක් දැනෙනවා ඒකම මගේ කියලා ගන්න. අර හැඟීම සහ දැනෙන ගතිය තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට තවත් මොනවද ඒකේ හොයන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ?
එතන තේරුම් ගත්ත කියනකින් අදහස් කරේ
එනේ අපිට හැඟීමක් දැන් ගතියක් දැනෙනවා අත තිබ්බාම එක්ක සීතල උණුසුම් වචන වලට කරලා නැතුව අපිට පොඩියකට හැඟීම දැනෙන ගතිය ස්වාමීන් වහන්සේ අර මඤ්ඤණ ඒ ගතිය එතනින් එහාට තවත් මොනවද අපිට මේක ගැන දැනගන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ?
එතනින් එහාට අන්න එතනත් එක තමයි තමා කියන කාරණේ තියෙන්නේ.
එහෙම සොපියත් සොකියත් කියන්නේ මම මගේ
ගන්න අන්න හරියට මගේ මම මගේ අල්වා ගැනීම කියලා කියන්නේ අන්න ඒ ගතියත් එක්ක එතනත් එක තමයි මම ඉන්නේ.
එහෙම මේ අතට දැනෙනකොට මම මගේ කියලා එතන ගන්න නැතුව මේක අර යම් කිසි හේතුවක් හින්දා හටගත්ත හැඟීමක් දැනීමක් ඉතින් ආයි වචන වලින් තමයි මේක හිතන්නේ නැතුව අර දැනෙන ගතියට විතරක් සීමා වෙන්න ඕන ස්වාමීන් වහන්සේ.
ගතියට විතරක් සීමා වෙලා මදි හොයන්න ඕන එතන.
නවත් හොයන්න ඕන ස්වාමීන් වහන්සේ.
මෙහෙමයි. එහෙම තවත් හොයන්නේ මොකද්ද කියලා කිව්වොත් ඉතින් එතන තමයි සුඛියත්තේ. ඒ සොකියත්තේ මොකක්ද කියලා ඒ පැත්තර මේ පැත්තර දදා අපි හොයන්න වෙනවා. විචක්ෂණයක් පිරිසිද හැවීමක් එහෙම නැත්නම් එතෙන්දි මෙතන මේ ලඟ වෙන්න දෙයක් නැහැ කියලා නැහැ කියන කාරණයෙන් අපි ලඟ වෙලා.
ඔතව සියුම් මෙතන විදිහක් තියෙනවා මේක අපිට අවබෝධ කරගන්න සාමනස නේද කියන විදිහට. අර දෙපැත්තක්
අන්න හරි මොකද මෙතන
කියන ඒව ගන්න නැතුව
අන්න එතන අපි දැන් ඔතන වෙන මොකද්ද මෙතන හොයන්න තියෙන්නේ කියලා අර එතකොට අපි මේ නිෂ්ඨාවකට ගිහිල්ලා තියෙනවා මේ නිගමනයකට ගිහිල්ලා තියෙනවා මෙතන හොයන්න දෙයක් නැහැ කියලා වගේ.
එහෙමයි.
අන්න එතන
තෙරුවන් සරණයි එතන ගොඩක් බාධා කළත් හොඳයි කියලා හිතුණා. මොකද මේ හුඟක් අය මට හිතෙනවා අර වරද්ද ගන්න තැනක් කියලා. ඒ කියන්නේ දැනීම තියනා ඊට පස්සේ හිතන ඒවයි තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් දැනීම හින්දා ඊළඟට එක එක ඒවා හදා ගන්නවනේ දැනුනේ මේකයි අරකයි මේකයි කියලා. එතකොට දැන් ඒ ටික විතරයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් මේ දැනෙන භවේම ඒ දැනගන්න ගතියෙම කියන ප්‍රශ්නේ ප්‍රශ්නයක් කියලාවත් සමහර වෙලාවට දකින්න බෑ. ඒකම ගලපනවා අර දැනීම ඉතින් දැනීම විතරයිනේ කියලා මේ දැනන බව දැනගත්තා ඉතින් එහාට හිතුවේ නැත්තම් හරිනේ කියන එකයි මේ කියන්නේ කියලා.
රවිමත් දැනෙන කතිය ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්න උත්සාහ කරන්නේ. දැන් දැනෙන ගතියෙම මම යෙදෙන්නේ නැද්ද?
ඔව්.
දැනුත් කාටද? දැනෙන බව දන්නේ කවුද? ඒක මම නෑ කියලා ඔය නිකන් වචනෙන් කිව්වට හරියන්නේ නෑ. ඔබතුමාට මොකක් හරි සීතලක් දැනෙනවා කියලා හිතන්න.
එහෙමයි.
ඒක වෙන කෙනෙකුට දැනුණා නෙවෙයිනේ නේද? සීතල බව දැනගත්තේ කවුද? මම යෙදිලා නේද? අපි හිතනවා නෑ ඒක එක්ක ඇලුනොත් ගැටුනොත් තමයි ප්‍රශ්නේ කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක තමයි අන්‍ය තීර්ථක දැක්ක තැන දුක නැති කරන්න කරපු තැන. ඒකට මේකයි ඇදීම් ගැටීම් පැත්තට වඩා මේක ලැබුණේ කොහොමද? සීතල බව ලැබුණ එක වෙන්නේ කොහොමද? එතන මම යෙදෙනවා. එතන සොකීයත්වයේ යෙදෙන හැටි දකින්න එක ලේසි නෑ. එතනින් එහාට තව දකින්න තියෙනවා කියන්නේ. උතර තමයි දැන් දකින්න පටන් ගන්න එතන කියලා මං හිතන්නේ අපි ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන්නේ නේ ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔබ අපි සර් අර දැන් අන සර් දැන් හරි ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. ඒකට ඒ අර ඒ ගතිය දැනෙන්නේ කාටද?
ඔව් ඒක දැනගත්තේ කවුද?
ඒක දැනගත්තේ කවුද? හරියට හරි සර් දැන් ඕක මේ මේ මොකද්ද මේ හරි ලස්සනට කියනවා මේ මූලපරියාය සූත්‍රයේ මේ තද ගතිය කියන එක හැඟීමක් කියන තේනවා. දැන් ඔය තද ගතිය හැඟීම කියන තැනද ඒ හැඟීමක් වෙන්නේ ඇයි? අපරිඤ්ඤාතං කස්සාති වදාමි. ඔන්න පිරිසිඳ නොසොයපු නිසයි කියලා කියනවා. දැන් ඇත්තට අර අපේ සර් මේ අපේ කවුද කුමාරේ ආපු තැන හරි ලස්සන තැනක්. එතනට එන එක හරි ඉසියුම් තැන. ඒ ඉසියුම් තැනට එන කෙනාට ලේසි එහෙම නැත්නම් එතනට ඒ කියන්නේ ගති ස්වરૂපේ ප්‍රකට ඉස්මතු කරගෙන තියෙනවා. ඒ කතා කරන විදිහට එතනින් නතර වෙන එක හානියක් ඒක අපරාධයක් කියනවා.
එතන සංඥාහසමන් තව පොඩ්ඩක් කිව්වොත් දැන් ඒක තව විස්තරයකුත් දාගන්නවා. ඉතින් දැනීම හේතුඵලනේ. එතන මම නැහෙනේ කියලා අර ඒකත් ගලප ගන්නවා. ඒ එතන තියෙන වැරද්ද පේන්නේ නැහැ. දැනීම විතරක් නේ. දැනීම හේතුඵලයි. එතන මම යෙදෙන්නේ නැහැ කියලා අර දහමට ගලපනවා. මේ එතනම සතිය බව යෙදෙන එක දකින්නම අපහසුයි. කියන දෙයට ඒකටම අනුගත වෙන්න නැත්නම් තව ඉවසිල්ලෙන් අහන්න කියන එක. මොකද මේ දැනෙන ගතිය හේතුඵල උතන මම නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. කියන එක තව ටිකක් මතුනොත් හොඳයි කියලා වට හිතෙනවා.
සොකියත්තේසාවේ මම මේ ඒ කියන්නේ මේ සක්කායදිත්තේ දුරු නම් එතනින් එහාට ඔච්චර විමසන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක.
නෑ දැන් ඔබතුමා මේ දැනෙන බව තියනවා නම් සක්කායදිත්තේ දුරු වෙලාද කියන ප්‍රශ්නේ මේ අහන්නේ.
ඒක තමයි මම එදත් ડોක්ටර් මේ කිය අර ගයිඩ්ලයින් එක අපි කතා කරන්නේ ගයිඩ්ලයින් කියන්නේ. දැන් ඔය මේකේ තියෙනවානේ මේ සක්කා මේ සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරහත් කියලා. දැන් මේ සර සූත්‍රයේදීත් අර නාම රූප නිරුද්ධ වෙනවා කියන්නේ මොන தත්වයක්ද? අරහත්ත්වයේද ඊට මෙහා?
දැන් මේ අරහත්ත්වය ගැන නෙමෙයි මේ කියන්නේ සෝවාන් වීම ගැන සක්කාය දිට්ඨිය ගැන මේ තමයි.
ඒකයි. දැන් මේ සර සූත්‍රයේ දැන් අපි නාම රූප නිරුද්ධ වෙනවා කිව්වේ මේක මේක නාම රූප නිරුද්ධ වෙනවා මේක අපි මේ තේරුම් ගත්තාම කියන්නේ එතෙන්දි අපි මේ අපි මාර්ගඵල කතාවක් තියෙනවානේ මේ වචන වලින් කියන මේ සෝවාන් සකුර්දාගාමි අනාගාමි. දැන් මෙතෙන්දී අපි
ඔය මොන වචන කිව්වත් මෙන්න මේ ටික මේක ගැලපෙනවද කියලා බලන්න. දැනීම තියනවා, දැනීම හේතුඵලයි කියලා කිව්වහම සක්කාය දිට්ඨිය දුරු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ මොන තර්ක ගෙනවද?
ඒක අපි හැඟීම අර දැනීම තේරුම් ගත්තා වගේ එතනත් ඒ විදිහට තේරුම් ගන්න ඕනේ ડોක්ටර් නේද? නමුත් අපි වචනයකට
ඒ විදිහට තේරුම් ගත්තා කියන්නේ මේ බුදු කෙනෙක් පෙන්වන අර්ථය නෙවෙයි කියලා මම කියන්නේ. අපි හිතනවා දැනීම හේතුඵලයි කියලා බුදුදහම දැක්කා කියලා. එහෙම වෙන්නේ
නැහැ.
ඒක සියුම් ධර්මතාවයක් මේ විස්තර කරන්නේ. එහෙනම් ඒකට ගලපන්න නැතුව මේ කියන එක හොඳට අහගෙන ඒකත් එක්ක බලන්න.
හොඳයි.
ඒරන් සර් නෑ අපි ස්වාමීන් වහන්සේ.
ඇත්තටම සර් එතෙන්දී අර ගියපු ගමම අපි අර දැන් අර මෙතන හේතුඵලයි කියලා දැනුමක් තමයි ආදේශ වෙන්නේ.
අනේ
හරියට අර මේ හොඳට මේ වතුර උනන්න පුළුවන් හොඳ දියසීරා සහිත ලිඳක් හරියට අපි මොනවා හරි කොලරොඩු වගේ දේවල් ටිකක් දාලා වැහුවෝ වගේ දෙයක් තමයි වෙන්නේ. අර විමසන්න තියෙන ගතිය මේ වෙහිලා යනවා. අර දැනුමක් ආන්නේ හේතුඵලයි නේද කියලා දාපු ගමන්.
ඔයාලේ සුද්ධ කරන්නේ නැතුව උඩින් ප්ලාස්ටර් එකක් දාලා වැහුවා වගේ.
වගේ වැඩක් එනවා. අන්න ඒක තමයි. ඇත්තටම ඔව්.
එතනින් යාට හිතන විදිහ අනුශාසනා කරනසේ.
අපි මේක තා චුට්ටක් කියාගෙන යමු. ලස්සන මේ දේශනේ. අපේ විසරුත් හරි කැමති දේශනයක් කියලා පෞද්ගලිකව අපි කතා වුණත් එක්ක මේක ටිකක් කියාගෙන යමු පොඩ්ඩක්. තේරුම් සරණයි. එතකොට දැන් මේ පටවේ කියන එකේ විග්‍රහය ගොරෝසු කියන එකත් පුරුෂයා කියන විග්‍රහයට එකක් වෙයි. එතකොට අල්ල ඒ කියන්නේ දැන් මේ තද ගතිය කියලා කියන්නේ පුරුෂයාට. ওই ගතිය කියලා කියන්නේ දැන් අපි මූලික බුද්ධ වචනේට එන්න වෙනවානේ. ඒක ඇත්තටම මේ අපි අර මූලික බුද්ධ වචනයට ඇවිල්ලම තමයි මේ ටික අපි යන්න ඕන. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ දීපු මේ කාරණාවලින් එහාට ගියපු ගමන්ම අපි තල්ලු වෙලා යනවා. මේ කතා කරන්නේ තද ගතිය කියලා කියන්නේ පුරුෂයා කියන එක. ඒ කියන්නේ පුරුෂයා ගැන කතා වෙන්නේ මේ තාම. ගතිය පුරුෂයා ඒ ගතියකින් එක කතා කරනවා. ඒතකොට අල්ල ගැනීමකින් යුක්ත වීම. දැන් මෙන්න මේක අල්ල ගැනීමකින් යුක්ත වීම කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. අන්න එකකින් හටගන්න දේවල් තමයි මොන වගේ දේවල්ද සෙයතිදා. ඕන දැන් මේ තද ගතියට අපිට තා චුට්ටක් අපිට කිට්ටු කරලා දෙනවා. හරියට කෙස් ලොම් නිය දත් නහර කේසා ලෝමන අකාදන්ත තචෝ මන්සන් නහරු. මෙන්න මේ කාරණාවන් තදයි කියලානේ හම්බ වෙන්නේ. කෙස් කියනකොට තදයි කියලයි හම්බ වෙන්නේ. දැන් අපිට කෙස් ගත්තොත් මේ කෙස් තද ගතිය ඉන්නේ. ගතිය තද ගතිය විග්‍රහ වෙනවා. එතකොට මුඛක් එක්කද උපාදානයකින් යුක්ත වෙනවා. කියන්නේ ලංවීමකින් තමයි තද ගතිය. නැත්නම් තද ගතියට ලං වෙලා නෙවෙයි. දැන් අද අපි ඔය මේ තද ගතිය කියන තැනට ආපු ගමන් අන තද ගතියටයි ලං වෙලා තියෙන්නේ. ලංවීමෙන් තද ගතිය කියන එකයි ඇත්තරම අපි බලන්න යා යුත්තේ. දැන් අපිට තේරෙන්නේ නැති කාරණාව තියෙන උපාදානයෙන් යුක්ත වෙලා කියන එකනේ. තදයි කියන එක තේරෙනවා. ගොරෝසුයි කියලා කියන එකත් තේරෙනවා. දැන් කුමාරා පුතණත් එක තදයි කියන එකත් තේරෙනවා. ගොරෝසුයි කියලා දැත්තත් තේරෙනවා. ඇතුළත කියන එකත් බාහිර නෙවෙයි ඒකත් තේරෙනවා. දැන් අපි හොයාගෙන යා යුත්තේ දන්න දෙයද නොදන්න දෙයද හොයන්නේ කියලා අහනවා. නේද? දැන් ওই ටික දන්නෝනේ. දැන් තදගතිය කියලා දන්නෝනේ. දැන් දන්න දේ හොයන දෙයක් නැහැ නේ. නොදන්න දේ තමයි හොයන්නේ.
දැන් ආ එහෙම කාටද? අන්න ඇවිල්ලා. ඒ කාට?
දැන් මම පටවි දැන්.
අන්ත පොඩි ප්‍රශ්නයක් තියෙනවා හොඳ අවශ්‍යයිද?
හොඳයි.
පුංචිම ප්‍රශ්නයක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ නගදති කියලා. ඒකම කියනවා නะ එතන ආමංච රූපංච අස්සේ සංපරුජ්ජති කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එතන කියන්නේ නගදති කියන්නේ පිහිටන්නේ නැහැ කියන එකයි. අතන අර අස්සේ සංපරුජ්ජති කියන්නේ සම්පූර්ණයෙන් කපා හැරෙන. ඒ එතන මේ වචන දෙක තමයි මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
එතන අම්ම නගාදති කියන්නේ ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ පිහිටන්නේ නැහැ කියන එකයි. පිහිටන්නේ නැහැ. ඔව් පිහිටන්නේ කියන එකේ අදහස තමයි තියෙන දේ නැති වෙනවා කියන එක නෙමෙයි. ඔන්න යමක් තියෙනවා නම් තියෙන දේ නැති වෙනවා. එක නැති වෙනවා. නගාදති කියලා කියන්නේ පිහිටන්නේ නැහැ කියන එක. පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැහැ කියලා. පිහිටන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මෙහෙම ගමු. දැන් මෙතන කියන මේ තද ගතිය අපි ධාතු හතරෙන් එකක් විතරක් ගන්නම්කෝ. ඔන්න පඨවි කියන තදගතිය, තදගතිය විස්තර කරන යන් අජ්ජත්තං ආධ්‍යාත්මික කියන්නේ දැන් මේ වෙලයි ආධ්‍යාත්මික වෙලා. පච්චත් අජ්ජත්තං ආධ්‍යාත්මික පච්චත්තං කියන්නේ තමා වෙලා තියෙන තදගතියක්.
එහෙම.
ගැටියෙන්. කක්කලං කියන්නේ රළු, මේ රළු හරි සියුම් හරි බර හරි සැහැල්ලු හරි මොකක් හරි ගැටියක්. උපාදින්නම් උපාදින්නම් කියලා කියන්නේ උප කියන්නේ සමීපයට දින්න කියන්නේ දුන්න ආදින්න කියන්නේ ගත්ත ළඟට ගන්නා ලද ලං කරගත්ත ලං වූව අන්නේ අර්ථය දැන් අර අපි කියමු බැඳීම කියලා ඔය අල්ලා ගැනීම බැඳීම දැන් අපි හිතමු දර කෝටු දෙකක් අරගෙන ඒක වැල් පිටකින් ගැට ගන්නවා
එහෙම
දැන් ඕකේ බැඳීමක් තියෙනව නේද බන්ධනය
තියෙනව එහෙම
ඔව් අන්නේ ඒ බන්ධනය කියලා කියන්නේ පළවෙනි දර කෝටුවටද
නැහැ
දෙවෙනි දර කෝටුවටද වැල් පිටටද
ඒ එකම සංයුක්තයටම තමයි එතකොට ගන්නේ
ඔව් මෙහෙම නැහැ උතින් පළවෙනි වැල්පටකට පළවෙනි කෝටුවටද කියලා හෙව්වොත්
ඒකට ඒකට විතරක් නෙවෙයි කියන්නේ ඒක නෙමෙයි
ආ පළවෙනි කෝටුව නෙමෙයි දෙවෙනි කෝටුවද
ඒකත් නෙමෙයි
වැල්පටටද
වැල්පටටත් නෙවෙයි හරි වැල්පටටත් නෙවෙයි
නෙමෙයිනේ එහෙම වුණොත් ඒ තුනටමද ඒ තුනමද
ඒ තුනම ඒ තුනම සහභාගීත්වයක් තියෙනවා නමුත් ඒ තුන තුනේ තියෙන ඒ අර මේ ඒ තුනටම කියන්න බෑ ඒ තුන කියන්නේ
ඒ හරි ඒ තුනෙන් වෙන්වද වෙන කොහෙවත් වෙන ඒවා දාලා නැහැනේ මේ වන්දනයක් නැද්ද
ස්වාමීන් වහන්ස
නමුත් වැඳීමක් කියලා එකක් නැද්ද
මක් තියෙනවා
ඒ වැඳීම කියන්නේ මොකටද? පොතේ පළවෙනි කෝටුවටද, දෙවෙනි කෝටුවටද, වැල්පටටද? ඒ දැන් එක එකක් එකක් ගානේ නැහැ කියලා ඒ තුනටමද? එහෙම වුණොත් දැන් අපි බිඳුවේ බිඳු වරක් තුන එකයි කිව්වා වගේ වැඩක් කියනවා. නේද? වැඳීමක් නැද්ද කියලා හෙව්වොත්?
වැඳීම තියෙනවා.
ආ. කොහොමද වැඳීම?
බැඳීම මේ කියලා පෙන්වන්න බෑ.
බෑනේ. එහෙනම් බැඳීමක් නෑ කියන එකද වඩා සුදුසු බැඳීමක් කියලා ලං වෙන්න බෑ කියලාද කියන්න සුදුසු.
කියලා ලං වෙන්න බෑ පිටවන්න බෑ.
පිටවන්න බෑ. ආ නෑ කියලා කියන්න යනවා නෙමෙයි. තියෙනවා. ඔන තියෙන එකක් නම් නෑ කියලා කියන්න පුළුවන්.
එහෙමයි.
නේද? අන්න ඒ වගේ තමයි නගහදති කියලා කියන්නේ මේ ප්‍රතිෂ්ඨාවක් නේ මේ කියන්නේ ඒ කියන්නේ
පිහිටන්නේ පිහිටන්නේ
පිහිටීමක් නේ පිහිටන්න විදියක් නේ අර සමහර වචන තියෙන මේ නැති වෙනවා අසේසං ප්‍රොජ්ජිත කියන්නේ ඒ කියන්නේ මේ බැඳීම කියන කෑ බැඳීම කියන එකට ශේෂයක් හරි පෙන්වන්න පුළුවන් මෙන්න මේ තමයි බැඳීම කියලා
එහෙම අසී සංඋපරුජ්ජති කිව්වහම නැහැ නෑ පෙන්නන්න බෑ
මේ අසී ශේෂ කියලගෙන ශේෂයක් හෝ මේ මෙන්න මේකයි බැඳීම කියලා කියන්න බෑනේ නේද අනේක එතනත් එක තමයි බැඳීම කියලා නම් කිරීමක් හරි ස්වરૂපයක් හරි මේකයි කියලා පෙන්නන්න පුළුවන් කමක් තියනවා
නැහැ
පුළුවන් කමක් නැහැ. අන්න ඒක අසේසං උපරුජ්ජති කියලා කියන්නේ.
ආ
සාධිතය කියන්නේ පිහිට ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා.
ආ ඒ අත්ත දෙක. බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින්.
අවසරයි ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරද්දී අර ඔබ වහන්සේ මුලදිම ගන්නවා නේ වචන දෙක අජත්තං පච්චත්තං කියලා. තද ගතිය කියනකොටද මම කියන කතාවක් කියවන්නේ නැහැ. අනේ ඒ ඒ කියන්නේ ඇයි යන්නේ ඒක තව ටිකක් පැහැදිලි කළොත් මම හිතන්නේ ගොඩක් වටී කියලා. ඒක ඇත්තට තේරෙන්නේ දැන් කුමාර මහත්තයා ගොඩක් දේතු බලන්නේ ඉතින් එතන මම කොහොමද
ඔව්
කියලා ඇයි එහෙම කිව්වේ කියන එක මම හිතන්නේ පැහැදිලි
කියලා. තේරුම් ගන්න එතෙන්දී අර භාග්‍යතුන් වහන්සේ චදාතුරෝ පුරිසෝ කියලා පුරුෂයා කියන්නේ කවුද කියලා හඳුන්වනවනේ.
එහෙමයි.
පුරුෂයා. ඒතකොට පුරුෂේ කියලා හඳුන්වන්න තියෙ දැන් පුරුෂේ කියලා කිව්වට පස්සේ ධාතු මාත්‍ර 6ක් කියලා කියන්නේ පුරුෂයා කියනවා. ස්පර්ශ ආයතන 6ක් කියන්නේ පුරුෂයා කියලා කියනවා. දැන් මනස හැසිරෙන තැන් 18ක් කියලා කියනවා පුරුෂයා. ඒ වගේම පුරුෂේ කියලා කියන්න මේ තියෙන ගති ස්වභාව ටික තමයි මේ ධාතු කියන්නේ ස්වභාවයන්නේ. අපි ගොඩාක් දුරට ලෝකයේ ඉන්නේ දැන් අපි මම පුරුෂේ කියලා කිව්වට ඇත්තටම මේ අපේ සර එක්කම අතීත කාරණාවක් එක්ක ගිහිල්ලා එක්කම අනාගත කාරණයක් එක්ක ගිහිල්ලා එක්කම තා කෙනෙක් ගැන හිතමින් ඉන්නවා එක්කම තා දෙයක් ගැන හිතමින් ඉන්නවා එක්කම තා තැනක් ගැන හිතා ඉන්නවා. එතකොට මේ ඇත්තටම එතන පුරුෂයා කියලා කියන්නවත් බැහැ අඩුමතර. හරියටම පුරුෂයා කියලා කියන්න නම් අර අපිට ඇත්තටම මේ විමුක්තිකාමී සමාජයේ හරි ෂෝක් සහ අර ඒකයි අර සාමාන්‍යයෙන් අපි ලෝකේ පාවිච්චි කරන භාවනා තියෙන්නේ. අර සතිය පුරුදු කරන්න ගන්න අන්න ඒක හරි වටිනවා මෙතනට. පුදුම වටිනවා. මොකද හැබැයි එතන ඇවිල්ලා ඒක නිවනේ කියලා ගන්න එක තමයි වැරද්ද තියෙන්නේ. හරියටම පුරුෂයා කියලා කියනවා නම් මේ ධාතු මාත්‍ර 6කට තමයි පුරුෂයා කියලා කියන්නේ. අන්න
පුරුෂයා ධාතු මාත්‍රය පිළිගන්නවා කියන්නේ ඒ කියන්නේ පඨවිය කියන ස්වභාවය පිළිගත්තා කියන්නේම පුරුෂය.
අන්න එතනදී තමයි පුරුෂයෙක් ගැන කතා කරන්න වෙන්නේ. හැබැයි එතනින් අපි නිවුනා කියලා කිව්වොතින් දැන් එතකොට පුරුෂයා පැන නගින්නේ තද ගතියක්. ඇත්තරම දැන් මෙහිම ගත්තොතින් අපේ සර් මේ දැන් මෙහිම ගත්තොතින් දැන් මම කියන්නේ කවුද කියලා හෙව්වොතින් නමට මම කියන්නේ නෑ. ඒක මාව හඳුන්වන්න ගන්න එක. ඊට පස්සේ කයටද කියලා හෙව්වට පස්සේ මේ ඒවා මම නෙවෙයි ඔක්කොම මගේ දේවල්
තියෙන්නේ.
එතකොට නමට මම කියන්නෙත් නෑ, කයට මම කියන්නෙත් නෑ. කය මගේ දේවල් මිසක මම කියන්න බෑ. එතකොට මම කවුද? මම නෑ කියන්නත් බෑනේ. නමට කියන්නෙත් නෑ මම කියලා, කයට කියන්නෙත් නෑ කය මගේ නිසා. හැබැයි මම කියලා නැත්තිත් නෑ කිව්වොත් මේ කතා කරන්නේ මේ ඔක්කොම දේවල් කරන්නේ. එහෙනම් මම ඉන්නේ කොහේද? එතකොට අන්න මම ඉන්නේ දැන් මට මේ වෙලාවේ තද ගතියක් දැනෙනවා නම් අන්න ඒ ගතියත් එක්ක මට සීතල ගතිය තියෙනවා නම් ඒ සීතල ගතියත් එක්ක තමයි පුරුෂයා කියලා කතා කරන්න වෙන්නේ. මම දැන් බලනවා නම් පේනවා නම් පෙනීම කියන තැනත් එක්ක තමයි පුරුෂයා කියලා කතා කරන්නේ. අර ස්පර්ශ ආයතන හයත් කතා කරනවානේ.
එනවා නේද සොයිනස්? දැන් අන්න සීතල දැනෙනවා. ඉතින් සීතල කියන්නේ මොකක් හරි විදිහකට අපි විස්තර කරනවා. සීතල කියන්නේ හේතුඵල ක්‍රියාවක් නේ කියලා. දැන් එහෙම කිව්වට දැන් සීතල නැති වෙලා නැහැ නේ. සීතල තියෙනවා නේ. සීතල එක්ක මම ඉන්නවා.
හරියට හරි.
තද ගතිය එක්ක මම ඉන්නවා.
හරියට හරි.
ඒකන් තමයි දකින්න මේ තේරුම් ගන්න අමාරු.
මම හිතන්නේ අපේ සර් කලින් කියපු මේ කාරණේ හරි ලස්සනයි. සීතල එක කාටද දැනුනේ? සීතල ඇවිල්ලා කියනවද ඔන්න මම සීතල ඕන් මං ඔයාට සීතල දෙන්න ආවා කියලා කියනවා කියන්නේ නැහනේ නේද?
මම ගන්න උදාහරණයක් තමයි කෙනෙකුට සීතල කෙනෙකුට සීතල නැහැ. යාළුවෙක් හිටියා මං ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට සීතල කාලේ මට හරි සීතලයි. මම මේ ඇඳුම් පෙරවගෙන ඉන්න අයට මේක සීතල නැහැ. එයා කියන මොන සීතලක්ද කියලා. මට සීතලයි. එතනම ඒක වෙන් වෙලානේ අපි සාපේක්ෂ කරගෙනනේ
බලන්නේ. ඒක හරි පුදුම ලස්සන කතාවක් කරදැන්. සීතල නම් අපිට එන්නේ ඇයි මට එක විදියක් අපේ සර්ට එක විදියක් වෙලා යාළුවට තව විදියක් කරන්න සීතල හරි අසාධාරණයිනේ. සීතලම නම් ඇයි වෙනසක් කරන්නේ?
ඒකට අපි ඕක සාධාරණේ කරන්න යනවා. අර සීතල කියන එක ඉතින් නෑනේ. ඒකේ මම නැහනේ කියන පැත්තකට. ඒක එක විදිහක් තමයි ඒක හේතුඵලනේ කියලා දාන එක. එහෙම නැත්තම් ක්‍රියාවක් නේම හරි මොකක් හරි එකක් දාන. හැබැයි ඒ බව දැනගන්න මම.
ඒක අපේ සර්ව මේ අර මේ අර ගිය සතියේ කියපු උපමාව වගේ මේ අර මම ගණන් පේපර් එකට ලකුණු 100 ගන්නවා වගේ වැඩක් නේ කුමාරකින් කොපි කරලා. නේද? මට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. අනුන්ගෙන් බලාගෙන ගාන හදලා නෑ. මට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඇයි උත්තරේ කටපාඩම්න්නේ? උත්තරේ කටපාඩම් මම ඒක හිමම ලියනවා විභාගෙ. හැබැයි ඉංජිනේරු එක්ක හරි කවුරු හරි වෙලා පාලමක් හදන්න ගියොත් වැඩ පිළිවෙලම කඩන් වැටෙනවා. ඇයි මට පාලම හදන්න තියෙන්නේ උත්තරෙන් කටපාඩම් කරගත්ත උත්තරින් නෙවෙයිනේ. ඒකේ මහා ලුකු කැපකිරීමක්. ඒක මහා සුවිශේෂී හැකියාවක්. එක්කයි දැන් ඇත්තටම දැන් අපේ මහාචාර්යතුමත් මේ කියන උත්සාහ කරුණු කියන්නේ අර අර අතන තැනින් අපි නතර වෙනව. ඒතර අපි මේ ආ හේතුඵල නිසානේ කියලා උත්තරයෙන් අර කාරණය ආවරණය කරන හේතුඵල කියන එක පඤ්ඤාය සුදිච්චෝ හෝති. අන්න දැන් එතන මනසා සුදිච්චෝ හෝති කියලා නෑ කුමාර. මනසෙන් හිතා ගන්න කියන්නේ පඤ්ඤාය සුදිච්චෝ හෝති. එතන නුවණක වැඩ පිළිවෙල. නුවණක වැඩ පිළිවෙල වෙනකොට ඒක කෙනෙක්ට ඒකයි අර සමුදය කියලා සමුදේ නිරෝධේ සම්මාදිට්ඨිය ගැන එක කතා කරනකොට ඒක කෙනෙක්ගේ ඔන්න මං වචනයක් කියනකෝ දැකීමයි අත්දැකීමයි කියලා. ඒක නුවණේ දැක්මක් වෙනකොට ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ. අත්දැකීමක් වුණොත් ඒතන දැක්ම නැහැ. හරි වටින වචන දෙකක්. අත්දැකීමක් වුණොත් එතන දැකීම නැහැ. දැකීමක් වුණොත් එතන අත්දැකීමක් කතා කරන්න බෑ. ඒතරම් මේ අරක මේ හේතුඵල කියලා අපි මේ ආරෝපිත කාරණයක්. එතකොට ආරෝපිත කාරණයක් කියලා කියන්නේ ආරෝපණය කරන දෙයක් තිබිලා මේක. මේන් මේක හේතුඵල නිසා. එතකොට ඵලයකුත් තිබිලා ඵලයට හේතුවකුත් තිබිලා.
ඒ කියන්නේ අපි ආයතන කරයුත්තේ සාමාන්‍ය බේසික් මට්ටමේ ධර්ම සාකච්ඡා දහම් දැනුම ඒ වචන පොතෙන්ද ඒක පාවිච්චි කරන්නේ අපි හේතුඵල කියන එක.
හේතුඵල කියන එක අපිට එක්ක හේතුවක් ඇවිල්ලා එක්ක ඵලයක් ඇවිල්ලා නේ. බලන්න හේතුඵල දක්වනට යන භාග්‍යතුන් වහන්සේ
පැහැදිලි කරනවා. ඔව්. වහන්සේ එතන ලස්සන වචනයක් ගෙනාවා අපිට ඔක ඇහෙන්නේ නැහැ. අර ආරෝපණය කියන එක. කියන්නේ අපිට පේන්නේ නැහැ මේ ආරෝපණයක් කරනවා කියලා. නැහ හේතුඵලයි කියලා අපි ආරෝපණය කරනවා. කියන්නේ ඒක අපිට පේන්නේ නැහැ මේ දැනුමක් දානවා නැත්තම් මගේ අදහසක් දානවා කියන එක.
නමුත් ඒක අවබෝධයෙන් පාවිච්චි කරන්න ඕනේ නැද්ද ડોක්ටර්? හේතුඵල කියන එක.
එන්නට ඔය කරන්නේ ආරෝපණය.
එහෙමයි. ඒත් මට තේරෙනවා කියන එක. නමුත් අපි අවබෝධය සඳහා
කොහෙන්ද එකක් දානවා. ඒක අසරයි සාමිනහසමට අපේ අනුමදස් සාමිනහස කියන්නේ පොතේ තියෙන ඕවා අපිට මිස් වෙනවා. දැන් ඒක මේ අර දැන් ඕක අපි හුඟක් තැනට ගන්න මේ මේකක් මේ චුල්ලවග්ගපාලියේ එන මේ වෙන අර්ථයකට ගන්නවා මේ අර ඡන්දසෝ ආරෝපේ තබ්බං කියලා. නෑ භික්කවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේ තබ්බං. ඔන්න ඕක මේක තියෙනවා මේ 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 සක්කාය දිට්ඨි පොතේ 152 පිටුව කාටහරි පොත තියෙනවා බලන්න 152 පිටුව. මේක හුඟක් වෙලාවට මේක යොදාගන්නේ අර බුදුදහම ඡන්දසට නගන්න එපා කියලා අර සංස්කෘතට නගන්න එපා කියලා එහෙමයි ওই තර්ක ටිකක් එන්නේ. නෑ භික්කවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපිතබ්බං යෝ ආරෝපෙය ආපත්ති දුක්ඛ තස්ස අනුජානාමි භික්කවේ සඛාය නිරුත්තිය බුද්ධ වචනං පරියාපුනීතුන්ති. ඒක නැහසෙක තේරුම ලියලා තියෙන්නේ මහණෙනි බුද්ධ වචනය ඡන්දසට නොනැගිය යුතුය යමෙක් නගන්නේ නම් ඔහුට දුකලා එවතකි කියන කතාව. එතන මට ඊට වඩා නිකන් මේ පාලි වචනේ කියවනකොට දැන් මෙතන වාස කියපු වචනේ තියෙනවනේ දැන් ඡන්දසෝ ආරෝපිතබ්බං කියලා. ඒක මෙතන කියලා නැහැ උනාට ඒ වචන කියනකොට ආරෝපණය කියන ඒක කරන එකක් උනත් ඔන්න ඔතන ප්‍රශ්නේ මේ මේ පෙන්වන්නේ කියලා මට නිකන් හිතෙනවා. අර දෙන්න පුළුවන් ඒ උනාට අර දහම දකින්න තියෙන එක වැහෙනවා අපේ අර ආරෝපණයක් වෙනවා ඒක අපිට පේන්නේ. අපි හිතන්නේ ඒක බුද්ධ වචනේ කියලා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්මයක් දේශනා කළා කියලා අපිට හිතෙනවා. එතකොට මේ සීතල කියන්නේ හේතුඵල ධර්ම. තදගතිය කියන්නේ හේතුඵල ධර්මයක් කියලා අර දැන් අර ආරෝපණයක් වෙනවනේ. එතකොට මේ එතන ඒ වගේ අදහසකින්ද මේ දැන් ඒ කියන්නේ බුද්ධ වචනේ එතකොට විකෘති වෙනවනේ. බුදුහාමුදුරෝ දේශනා කළේ මේකයි කියලානේ අපි ඒක ගන්නේ හරි අනුන්ට කියන්නේ හරි. ඒත් මෙන්න මේ ආරෝපණයක් කරපු ගමන් ඒ අර්ථ විකෘත වීමක් වෙනවානේ කියලා ඒ වගේ අදහසක් නේ මම හිතන්නේ අපි මේ අනවදස්සයන් හන්සෙක්ක සාකච්ඡා කරන්න වටින තැන කියලා මට හිතුණා නිකන් ඒක කියනකොට මට මේ සභාවෙන්න උඩ පොඩ්ඩක් මේ වගේ අදහසක් අර දැන් අපිට ආරෝපණය කියන වචනේ කිව්වට ඒකේ ගැඹුර ඒකේ බර දැනෙන්නේ නැහැ මේ අර අපේ අදහසක් දැම්ම නැත්නම් අර උභාස කිවි දැන් ඒක මනසෙන් හිතන දෙයක්ද දැක්මක්ද කියනවා වගේ ඒ අදහස තියෙනවා කියලා හිතන අවසරයි.
ඔව් අපි සැපෙන්ටි ආරෝපණය කරනකොට ආරෝපණය කර ආරෝපණය වීමට දෙයක් තියෙනවා. ඒ වගේම ආරෝපණය වීමට දෙයක් තියදී ආරෝපණය කරන්න දෙයක් තියෙනවා.
එහෙම.
ඒක උරේ යම් කිසි
දෙයක් වැටුණා.
අන්න හරි.
මෙන්න මේකයි බුදුහාමුදුරුව දේශනා කළේ. අර දෙයක් ලැබීම කියන එක සිද්ධ වෙලා නේ. ඒකට ඒක අනිත් පැත්තට කිව්වොත් ඒ සක්කාය දිට්ඨිය යෙදෙනවා නේ. ඊතර වීම
වෙන්නේ නැහැ. එතන අපේ සරමුණ චුට්ටක් වචනයක් මු කරනන් අත්වීර වචනයක තත්වාරෝපණය තමයි වෙන්නේ.
අනහරි. තත්ත්වය.
තත්වාරෝපණය. තත්වාරෝපණය කියන්නේ අන්නයි තත්ත්වයක් කියනකොට මේ සකීයත්වයක් මේ තත්ත්වයක් නේ යම් කිසි. යම් කිසි තත්ත්වයක් තිබුණ ඒකට මෙන්න මේකයි හේතුව කියලා තත්වාරෝපණයකුත් වෙනවා. ඒතකොට එය තවත් සකීයත්වයක් වෙනවා. ඔව්.
සකීය තත්ත්වය. සකීයත්වය.
සකීය තත්ත්වය සකීයත්වය. ඔව්.
ඒක මේ පරිච්ඡේදයේ ඒක හොඳට විස්තර කරනවා. දැන් අර දෙවියෙක් දේව කායා කියන වචනේ අරගෙන සදා දේවෝ දේව කායා චවති. කියන්නේ දෙවියෙක් තම ආයුෂ ගෙවී යෑමෙන් යම් කලක දේවත්වයෙන් චුත වේද. දෙවියන්ගේ අනුමෝදනාවක් ලෙස සද්දේවතේ දෙනෙක් නික්මෙති කියන ඒ පාලි තේරුම එතනත් අර දේව කායා කියන කොට වචනය තත්වය ස්මතු කිරීමට පෙන්වලා දෙන්නේ. ඒ වගේ දැන් ඒ කාලේ සමාජයේ භාවිතා කරපු සක්කාය කියන වචනේ සුඛීය තත්වය කියන එක සුඛීයත්වයයි. ඒක තමා හෝ තමාගේ කියන අර්ථය නෙවෙයිනේ. ඒ තත්වය. තමා හෝ තමාගේකට අත්ත හෝ අත්තතෝ කියලා ඒ පාලි භාෂාවේ තියෙනවා. ඒක උන්වහන්සේ පොතේ විස්තර කරනවා ලස්සනට. ඒ කියන්නේ කාය කියන වචනේ දැන් කය නැත්නම් ශරීරය ලෙස හඳුන්වනවා නම් අරූප සමාධි වෙනකොටම සක්කාය නිරුද්ධ වෙන්න ඕනේ. කයක් පිටින්න්නේ නැහැ. ඒ කාය කියන එක මෙතන ඒ තත්ත්වය මිසක් කර දෙයක් කියන පැත්තෙන් නෙවෙයි. සකීය තත්ත්වය. දේවත්වය වගේ දේව කාය. මේ ඒ සකාය කියන වචනේ මෙතන ඒ අනුජානාමි පිටුවේ සකාය නිරුක්තිය බුද්ධ වචනං පරියා පූර්ණි තුන් කියලා ඒක තියෙන්නේ දුල්ලවග්ග පාළියේන එක මේ 152 153 පිටුපතේ තියෙන අය විස්තරේ. මේ එහෙමයි සමායන
ඒ වගේ වචනයක් තමයි සර් ඔය සමෝකාය කියලා වචනයක් අහුවෙන්න. සමෝකාය අඳුරු තත්ත්වය.
සමෝකාය.
සමෝකාය කියන්නේ සමෝකාය පදාලිතු ඔය කියන්නේ දැන් අඳුරු කියන්නේ අඳුරක් ඇති වුණාට පස්සේ එළිය නැති වෙනකොට අඳුරුයිනේ. සමෝකාය. සමෝකාය කියලා කියනෝ මේ අඳුරු තත්ත්වය කියන වගේ තැනක් එක්ක කතා වෙනවා. සමෝකාය. ඒ වගේ සකකාය සුඛීය තත්ත්වය දේවකාය දේවත්වය වගේ යම්කිසි තත්ත්වයක් මොකක් හරි තත්වාරෝපණයක් වීම වගේ තැනකින් තමයි කතා කරන්නේ. එතකොට
ඒ බුද්ධ වචනේ ඉගෙන ගන්න කියන්නේ අන්න ඒ විදිහට කියනවා නේද? අනුජානාමි භික්කවේ සකාය නිරුත්තියා බුද්ධ වචනං පරියාපූණි තුන්ති. අර ආරෝපණය කියන එක තමයි ඇවතක් වෙන්නේ. නැ භික්කවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේ තබ්බං යෝ ආරෝපේය අපත්‍ති දුක්ඛස්ස. ඊට පස්සේ කියන්නේ අනුජානාමි අනු දැන වදාරන්නේ වික්‍රේ සකාය නිරුත්‍ය බුද්ධ වචන පරියාපූණිතුන්ති. ඒකෙත් මේ සිංහලක තියෙන්නේ අනේ සුඛීය නිරුත්‍යෙන් බුද්ධ වචනේ ඉගෙන ගැනීමට අනුදාන. එතන ඒක මංගේ කියන අර්ථය නෙමෙයි එතන සුඛීය කිව්වට එන්නේ. එනේ ඒක විස්තර කරන එක තමන් තමන්ගේ කියනකොට අත්ත කියන වචනේ නේද? සකාය කියන කරුණට අත්තේදීම වැරදි. කියලා මේ ස්වාමීන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා. ඒක මොකද මේ වචන දෙකක් තිබෙනවනේ ඒ කාලේ සමාජයේ භාවිතා කරපු සකාය කියන එකයි අත්ත කියන එකයි. ඒතර සකාය කියන එකට අත්ත කියන එක දාලා තේරුම් ගන්න හැදුවොත් ඒක වැරදි. සකාය කියන එකේ ඉන්නේ සුඛීය තත්වය කියන වංශේ.
හරියට හරියට දැන් එතෙන්දී දැන් අර සුඛ දැන් තද ගතිය කියන එක තමයි සෝකීය තත්ත්වය වෙන්නේ. ඒකට අන්න තමන්ගේ වචනයක් දෑවුතින් තමයි මෙන්න මේක මෙහෙමයි වෙන්නේ කියලා කිව්වොතින් ඒක සකාය නිරුක්තිය වෙන්නේ නැහැ. හරි වටින තැන කිස්මතු කරේ. එතකොට එහෙම උනොතින් අරක මගේ නිර්වචන වෙනවා. අරක සෝකීය තත්ත්වය කියන එකත් එක්ක තමයි එතන දැන් සරලව ගත්තොත් දැන් අර මට දැනෙන හැඟෙන තැනත් එක්ක අනේ ඒ දැනෙන හැඟෙන තැන මූල ස්වභාවය කියලා අපි ගමු නිකන් අනේ නිකන් ඒ මූල ස්වභාවය කියන තැනට ඇවිල්ලා දැන් මෙන්න මේ යෙදීම කියන්නේ දැන් මේ ප්‍රායෝගිකව යෙදීම කියන එකත් එක්ක තමයි මේ සෝකීය තත්ත්වයේ කතා කරන්න වෙන්නේ එහෙම නැත්නම් මේ සෝකීයත්වය ගැන කතා කරන්න වෙන්නේ අනේ මේ අවස්ථාවේ ප්‍රායෝගික යෙදීම ඒ යෙදෙන යෙදීමත් එක්ක මේ හැවීමකට ගියෝතින් අන්නේ එතන සත්‍යක තැනත් එක තමයි ඔය සකාය නිරුක්තිය කියන තැනට අපිට ගන්න වෙන්නේ. ඒ වගේ තැනකට ආවොතින් ගොඩක් කරේ. එහෙම නැත්නම් අර අපි මේ සකාය නිරුක්තිය කියලා කියන්නේ අපේ භාෂාවට පෙරලා ගන්නවා කියන අර්ථය නෙවෙයි. මේ එතන ඇත්තටම අපි භාෂාවට පෙරලා ගන්න එක හොඳයි දැන්. ඒකේ අර භාෂාවෙත් ඇත්තටම ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ. දැන් අපි දැන් චක්කුන් කිව්වට පස්සේ ඇහැ කියලා ගන්නවා, රූපං කිව්වොත් රූපේම දා ගන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අර කොහොගේ දහසක මට අහන්න ලැබිච්ච කාරණයක් තමයි දැන් මට ඉංග්‍රීසි භාෂාව ගැන එහෙම දන්නේ නැහැ, බොහොම උන්චි දැනුමක් තියෙන දැන් ටීචර් කියලා කතා කරාට පස්සේ දැන් ටීචර් කියලා කියන්නේ වෙනත් රටක කියන්නේ ඒකෙදි කියනවා සුදු ජාතිකයොන්ටත් ප්‍රශ්නයක් ටීචර් කියන්නේ කවුද? ස්ත්‍රී ගැහණු ගුරුවරයෙකුටද පිරිමි ගුරුවරයෙකුටද කියලා. හැබැයි ලංකාවේ ටීචර් කියලා කියන්නේ මේ සර් කියන්නේ පිරිමි කෙනා. ටීචර් කියන්නේ මිස් ලැට කාන්තාවන්ට. ඊට පස්සේ ඒ රටේ දැන් කිව්වොතින් වයික් කියලා කිව්වොත් වෙන රටවල දැන් අපි වයික් කියලා කියන්නේ මේ අර මෝටර්සයිකලේ. හැබැයි යාළ ඉංග්‍රීසි භාෂාව විදේශිකයවත් දන්නේ බයික් කියලා කියන්නේ මේ පාපැදියට නැත්නම් මෝටර රථයටද කියලා. ටී කියලා කියපු ගමන්ම අපි කඩේට ගිහිලා ටී එකක් දෙන්න කිව්වට පස්සේ දැන් විදේශිකයව දන්නේ නැහැ ටී කියන්නේ. නිකන් අපි මොන තේ වලටද කිරි තේකටද කියලා. හැබැයි අපි ටී කියන්නේ අන්න එතකොට දැන් අර භාෂාව සම්බන්ධවත් මේ භාෂාව වුණාට ලංකාවේ අපි පාවිච්චි කරන අර පරිසරය තියෙනවා නේද? මොකද අපි
කියන වචනේ තේදෙනවා ස්වාමීන් වහන්සේ. රයිස්. ලංකාවේ දැන් රයිස් කියලා කියන්නේ මේ ෆ්‍රයිඩ් රයිස් වලට. අඩවල ගහන්නේ රයිස්. අපි දවසක් මේ රෑ වෙලා එනකොට මේ කඩේකට ගිහින් බත් තියනවා දැකුවම බත් නෑ රයිස් තියනවා. අපි බලුවා මොකද්ද මේ? ඉහාලිල්ලුව නෑ. ඒකලව අදහස් කරන්නේ මේ ෆ්‍රයිඩ් රයිස් කියන එක වෙන්නේ.
දැන් බලන්න එතකොට එතකොට මේ අන්නේ දර බලන්න විවාහයේ තියෙන ප්‍රශ්නේ යවුල නේද? එතන මොකද හැදිලි වෙනවනේ? ඔය වගේ අර හරි දසන කාරණයක් අපේ අර ලොකු සයින්හන්සෙත් අවධාරණය කර පායනවා. අවුව පායනවා, වැස්ස පායනවා. ඒතර පායනවා කියන වචනේ ගත්තට පස්සේ දැන් අවුව පායනවා කියලා කියන්නේ අවුව ලැබෙනවා කියන එකට ලැබෙනවා. අවුව ලැබෙනවා. වැස්ස පායනවා කියන්නේ වැස්ස නතර වෙනවා. ඒතර පායනවා කියන වචනේට දෙන්න පුළුවන් අර්ථය මොකද්ද? නොලැබීමද ලැබීමද? අවුව පායනවා කියනකොට අවුව ලැබිලා, පායනවා කියන වචනෙට ලැබිලා, වැස්ස පායනවා කියනකොට පස්සේ වැස්ස නතර වෙලා. ඒතර පායනවා කියන වචනෙට මොකද්ද ඒකාන්ත අදහස?
ඉරුඟු දිය පිනනවා.
ආ. ඒ වගේ වැඩක් නේ.
සාමිනාසර මේ මම කැමති අර අපි කතා කර හිරපු තැන් පොයින්ට් එකට ආව ස්වාමීන් වහන්සේ අර මේ නන්ද මාතාවගේ පුතාව රාජපුරුෂය විසින් හැම ගහලා මේ මරණකොට නන්ද මාතාවගේ ඇස් වලින් කඳුලක්වත් වැටුන්නේ නැහැ කියන. එතකොට ඒ පවතින හිතේ ස්වභාවය දැන් අපි මෙච්චර කල් මේ දක්වා කතා කරපු ආපු ඒ විදිහට කොහමද ඒ දකින්න විදිහ පොඩ්ඩක් අපි අන්තිමට නවත්තිපු හරියට සමානද මේ?
ඔව්, ඒ නන්ද මාතාව එහෙම කියනවනේ තමන්ගේ පුතාට මෙතන කරලා මෙහෙම වුණේ නැහැ කියලා කියනවනේ. ඉතින් ඇත්තට මේක තමයි කියන්නේ කුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේම ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි ලෝක ධර්මතා තමයි ලාභ අලාභ යස ඇසින්දා. ලෝක ධර්මතාවයක් තමයි නන්ද මාතාවට කඳුලක් එන එක. චිත්තං යස්ස නකම්පති. හැබැයි කාගේද හිත කම්පා නොවෙන්නේ? අශෝකං ශෝකය නෑ ඒක. විරජං කෙලෙස් නෑ. කේමං ෂේම භූමියට පත් වෙලා නිවීමට පත් වෙලා. ඒතම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක් කියන මංගල මහා මංගල සූත්‍රය කියනවානේ. අන්න එතකොට ලෝක ධර්ම වලින් කම්පා නොවෙනවා නම් එතන හිතක් කැණෙන්නේ නැත්තම් ශෝකයක් නැත්තම් ශෝකයක් තිබුණේ නැහැනේ. කෙලෙස් නැත්තම් නැතිදන කේමං ෂේමත්වයට නිවීමට පත් වෙනවා. ඉතින් එයාට පුතෙක් කියන කතාවක් හරි ශෝක වෙන්න කාරණයක් හරි එයාට ඇවිල්ම නැහැ. එයා කියන්නේ මුහුලා නැහැ කෙලෙස් වලින් එකතු වෙන්න කියලා හඬන්න හෝ වැළපෙන්න කාරණයක් සිනාසෙන්න හෝ වැළපෙන්න හෝ කාරණයක් ඉස්මතු වෙන්නේ නැහැ එයාට.
යම අපි කතා කරපු සියුම් තැනින් පැහැදිලි කර දෙනවා ස්වාමීන් වහන්සේ. එයා හිතන විදිහ ඒකට ධාතු එතකොට ධාතු විදිහටද කොහොමද එතෙන්දි මේ සොකියත්තේ නැතුව සක්කාය දිට්ඨිය නැතුව ධාතු විදිහට ගැටෙන විතරක් එතෙන්දි අර ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ මේ ඉන්ටර්ප්‍රීට් වෙන්න මගේ පුතෙක් හැංගීමක් බැඳීමක් නැහැ එතෙන්දි කියන එක කෙලස් නැහැ කියන එක ස්වාමීන් වහන්සේ කොහොමද?
එතන මම මේ තව පොඩ්ඩක් බාධා කරනවා ඔබතුමාට. දැන් ඒ පුතා විදිහට නෙමෙයි ධාතු විදිහට ගැටෙනවා කිව්වොත් ඒ අදහසද එන්නේ?
දුක නැති කරගන්නේ කොහොමද මෙතන මේ? ඒ කියන්නේ කඳුලක්වත් නැතිව තමන්ගේ දරුවෙක් හැම ගාලා මරණ
ඒ අපි දුක නැති කරනවා කියන එක දාන්නේ අර පුතා කියන සංකල්පෙන්නේ. එතකොට ඒකෙන් මිදෙන පඨවිය
මුලට ගැවුන්නේ කැඩිලා ගියා.
ඔව් මං හිතන්නේ මේ එන ගෲප් එකක මේ රින් කරනවා එහෙනම් දැන් නැතුව. දැන් අපි හිතනවා දැන් පුතා කියන හැඟීම ආවේ නැත්නම් දුක නැහෙනේ නේද? හැබැයි ඒක නැති කරගන්නේ අපි කොහොමද? එතන ධාතු ගැටීමක් කියලා. හැබැයි මේ කතා කරන්නේ ධාතු කියන්නේ පුරුෂයා කියන තැන. ච ධාතුකෝ වයම් භික්ඛවේ පුරුෂෝති. මේ අර දැන් අර ඔබතුමා කලින් මතු කරපු එක මේ ආයේ මතු කරන්නේ. අපි හිතනවා පටවිය කියලා දැක්කොත් අර ඉතුරු ටික එන්නේ නැති හින්දා දුක නැහෙනි. මේ ඉතර වුණානේ කියන්නේ. ඊට වඩා සියුම් කරුණක් නේ දෙන්න.
ඒක තමයි ඒ ටික තමයි තේරුම් ගන්න ඕනේ.
පටවිය කියන මට්ටමේම මේ අහුවෙලා ඉවරයි. අපි හිතුවට දැන් ධාතු විදියට දැක්කනයි අහුවෙන්නේ නැහනේ නේද?
ඒව
ඔක ඔය සමහර දේශනාවල අපිට අහන්නත් ලැබෙන අර දැන් ධාතු අතර මහා ධාතුක ඇති තැනක අපි අම්මා කියලා හදාගෙන ඒකයි ප්‍රශ්න කියලා. ඒක මතක තියාගෙන ඒක ලෝකෙට අයිති පැහැදිලි කිරීමක් විතරයි මේ ඉතර වෙන දහම නෙවෙයි.
එහෙමයි.
ඒත් අපි අනිත් එකෙන් මිදෙන්න තව එකකට හිත තියෙනවා. ඒ කියන්නේ ශරීරයක් නෙවෙයි තියෙන්නේ මේ ධාතු ගොඩක්. හැබැයි අප්‍රමහා ධාතුවට පිහිටීමක් දීලා ඉවර නේ එතකොට.
ඒකේ අපි කන්ක්ලූඩ් කරන්න හදන සීමාවකටපත් වෙන ඇතනේ ડોක්ටර්.
මේකයි මේ ඉතර වෙන දහම බුදු කෙනෙක් කියන්නේ කියලා. නිරුත්ති නම් පදම ධාතු විභංගයේ කියන්නේ ලස්සනට වෙනවා. ඒක ධාතු කු වික්කේ යන් පුරුසෝති. ධාතු වය කියන්නේ පුරුෂය. පඨවිය තියෙනවා නම් පුරුෂය.
එතනගේ හරි ඉතන ටික
ඒකේ තේරුම් ගන්න ඕතුවා දැන් සීතල තියෙනවා නම් පුරුෂය. ආයේ මේ අනිත් ඒවා නැති උඩා කියලා හරියන්නේ.
ඒතර මෙතන නන්ද මාතාවගේ මොන වගේ
ඒක තමයි අපි නන්ද මාතා වගේ එකක් ගලපනවා සතර මහා ධාතු කියලා දැක්කා මේ අනිත් එක ආවේ නැහැ කියලා. ඊට වඩා
ඒක නිකන් කිව්වා විතරයි. නමුත් අපි හරියටම ඒක ඒ தත්ත්වය කොහොමද පැහැදිලි කරගන්න මේකේ ප්‍රශ්නේ යොමු කරේ. අපි මේ කතා කරලා නවත්තුපු තැනින් තව එහාට යන්න ඕන ඒ தත්ත්වය ගැන කතා කරන්න
ඕන. අපි දැන් මේ හැම කරුණම අපි දන්න එකට අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ ගැළපීම කරනවා. එකයි මේ ආරෝපණය කරනවා කියන්නේ. අන්න ඒක පෙන්වන්න තමයි කල්යාණ මිත්‍රය ඕනේ. ඒකට Tamanට පේන්නේ නැහැ මේක වෙලා
කියන්නේ.
ඒ දැන් මේ අර කියන එක හරියටම අනුගත වුණේ නැත්නම් මේ ධාතුව කියන පඨවි ස්වභාවයම පුරුෂය.
එහෙම.
සීතල කියන එකම පුරුෂය. එනේ ධාතු
ඔය කියන්නේ පුරුෂය. සූත්‍රයක් හරියවද දැන් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා නේද?
සූත්‍රය තමයි මම මතක් කළේ ඒ ධාතු විභංග සූත්‍රය.
ඒක උතනින් නවතින්නද ડોක්ටර්? ඔය කියපු අපි දැන් මේලක්ව කතා කරපු තැනින් නවතින්නද තවත්?
තව හොයන්න තියෙනවා. ඒ නවතින්නේ නැහැ කියන එක තමයි මම කියන්නේ. අර ධාතුවක් කියලා දැනගත්ත ඒක හේතුඵලයි ඒකේ මම නැහැ කියලා විස්තරයක් ආවා කියලා හරියන්නේ නැහැ. ධාතුවත් ලැබීම සකස් වීම අර කිව්වේ උපාදානේනොයි ධාතුව පඨවි ගතිය උපාදින්න පඨවිය උපාදාන කළා නෙමෙයි උපාදින් උපාදානේ නිසයි පඨවි අල්ල ගැනීම නිසයි පඨවි කතාව ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් අල්ල ගැනීම නිසයි සීතලේ කතාව ඇවිල්ලා තියෙන්නේ. සීතල කියන්නේ තේජෝ ගතියනේ නේද?
එහෙම
කතාව ඉන්නේ අල්ල ගැනීමයි. සීතලට ඇලෙනවද ගැටෙනවද කියන කතාව නෙමෙයි මේ කියන්නේ. අනේ එතන හොඳට විමසන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ආ තෙරුවන් සරණයි. තාපුංචික ඇතර මේ පොඩි සතුටක් ඇති වුණා. ඔව් සතුටක් ඇති වුණා මෙහෙම මේ හාර අවුස්ස අහනින් හරි. වටිනවා මොකද ඇත්තම මේක අර අවශ්‍යතාවය මයි එතෙන්දී ඇත්තම පැහැදිලි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ කුමාර අදහසක් කියන දැන් අපිට දැන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ කියන එකනේ කරන්නේ දැන් තද ගතිය මොන දැන් අද කතා
කරන්නේ කතා කරනවා දැන් ස්වාමීන් වහන්සේ
දැන් එහෙනවද
අපිට ඇහෙනවා ඔබ වහන්සේ කුමාරගේ ප්‍රශ්නයක් වෙන්නේ අපිට ඇහෙනවා සමහරවිට
ඇහෙනව නේද? හරි. ඇත්තට මෙතෙන්දී මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා දැන් ගති ස්වභාවයකින් තැනට ඇවිල්ලා එතනින් දැන් නතර වෙච්ච ගතියක් වගේනේ තියෙන්නේ. එතෙන්ට දැන් අපි දැන් පෙන්නලා දුන්න නාම රූප හේතුවක් නිසා කියලා ගන්න බෑ කියලා දුන්නා. දැන්
මේ ඇහෙනවද ડોක්ටර් රවි කතා කරනවද?
මට ඇහෙනවා.
ඔක ඔබතුමාගේ පැත්තේ ගැටලුවක් අපිට ඇහෙනවා. ඔබතුමා බලන්න. පව් සමහර විට ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වුණා නම් හරිය. එමයි සංනංස.
එතෙන්දී අර මේ දැන් හරි එක මෙන්න මේකයි කියලා කියන්න බෑ. නේද අපි සර් දැන් හරි එක මෙන්න මේකයි කියලා කියපු ගමන් වෙන්නේ
ඔව් අන්න ඒක තමයි මම මේ ඔබවහන්සේගේ ආරෝපණය කියන වචනේ ගත්තේ.
ඔව්
හරි එක මේකයි කියනකොට අපි දෙයක් දානවා.
අන්න හරි. මේකේ අර පිරිසිඳ හොයා දැන් උදායි සූත්‍රය වගේ මට මතක උක්කුජාවක් කියන්නේ උඩු යටි පුරු කර කර එහා පැත්ත මෙහා පැත්ත ගගහ හෙවිල්ලක් තියෙන්නේ හොයන හෙවිල්ලක් මිසක ලැබෙන ලැබිල්ලකුත් නැහැ ලබන්නේකුත් නැහැ හොයන හෙවිල්ලක් මිසක ලැබෙන ලැබිල්ලක් හෝ ලැබෙන ලැබෙන්නේ කම් වෙන්නේ හෙවිල්ලක් ඉස්මතු වෙච්ච තැන. එහෙම තමයි කියනවනේ එහෙම නැත්තම් මෙන්න මේකයි මෙතනට උත්තරේ කියලා කිව්වොත් ඒක දෙයක් වෙනානේ. එතකොට අපි අර ආරෝපණය කිරීමක් වෙලා ඇත්තටම.
සම්මන්ත ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
හොඳයි.
සම්මන්ත දැන් මම මොකක්ද භාවනාව කරනකොට මට මේ දැන් පොළවේ නැවිදිනකොට එක එක තැන්වල පටවි ස්වභාවය දැනෙන විදිහ වෙනස් වෙනවා සම්මාන්ත. එක තැනක සිවුම එහෙම රළු ස්වභාවය ඒ වගේ ස්වභාවයන් එක එක තැන එක එක විදිහට දැනෙනවනේ. සක්මන් කරනකොට වගේ. එතකොට සම්මාන්ත ඒ ස්වභාවය වෙනස් වෙනකොට මට එහෙම හිතෙනවා මේ පටවිය කියන්නේ අපි කොතනද අර ඒක ලොකු රේන්ජ් එකක් තියෙනවනේ පටවිය කිව්වම එකේ ස්වභාවයම දැන් රළු ස්වභාවය වුණ ස්වාමිනාද එක එක විදිහට දැනෙනවනේ
වෙනස් නේ අම්මා
ඔව් එතකොට ඒකද ස්වාමිනාද කොහොමද එතකොට ගලපගන්නේ මේ සුඛියත්තේ කියන එක තමයි මට දැනගන්න
හරි අම්මා.
අපි වෙනස් වෙනවා නම් පටවිය කියන්නේ කොතනටද මේ පටවි ස්වභාවය කියන්නේ කොතනද කියන ප්‍රශ්නයක්.
හරි. අපි කකුල තියනකොට අම්මා දැනෙනවනේ. දැන් සමහර වෙලාවට තනු පොළ හරි සිමෙන්ති පොළවක් හරි එහෙනම් වැලි පොළවක් හරි පාගනකොට
එහෙමයි.
පාගනකොට අපිට දැනෙනව සමහර තැන්වලට මෘදු ගතියක් දැනෙනවනේ.
එහෙමයි.
සමහර වෙලාවට තද ගතියක් දැනෙනවා. සමහර වෙලාවට රස්නේ වෙලාවක් නම් රස්නි ගතියක්. සීතල වෙලාවක නම් සීතල ගතියක්. ඒ වගේ අපිට සැහැල්ලු ගතියක්, අර මෘදු ගතියක්, ගොරෝසු ගතියක් තැනින් තැනට වෙනස් වෙනවනේ.
එහෙමයි.
එතනත් එක නේද කතරේ. එතෙන්දි තද ගතිය කියන එක තමයි මේ අම්මා අහන්නේ නේ.
ඒක ස්වභාවය වෙනස් වෙනකොට අපිට දැන් ඒ තද ගතියම ස්වභාවය වෙන පොළවේ මැවිදිනකොට එක එක තැන්වල ඒක සක්මනේදී හොඳට සතිමත්ව කරනකොට ඒ ස්වභාවයම වෙනස් වෙලා පේන්න ගන්නවා දැනෙන්න ගන්නවා
හරි
එතකොට මට හිතුණා මේ එතකොට කොයි ස්වභාවයේද මේ පටවි ස්වභාවය කියන්නේ කියලා උණුසුම වුණත් ස්වාමීන් වහන්සේ සීතල වුණත් එක එක විදිහට දැනෙනවනේ සීතල වැඩි වෙනවා අඩු වෙනවා ශරීරයේ එක එක තැන් වලටත් එක එක ස්වභාවයන් දැනෙනවා ඉතින් එතකොට තේජෝ ගතියක් කියන්නේ එතකොට කොයි වගේ ස්වરૂපයක්ද කියන එක මේ වගේ ප්‍රශ්න එනවා අර භාවනාවේදී
හරි අම්මට පුළුවන්ද තද ගතිය දැනෙනකොට තද ගතිය කියන්නේ වෙන මේක කියලා විග්‍රහ කරන්න පුළුවන්ද?
තද ගතිය මේ විග්‍රහ කරන කෙනේ ස්වභාවය වෙනස් වෙනවා කියන එක තමයි දැනෙන්නේ.
ඔව්. ඒ කියන්නේ දැන් වෙනස් වෙනවා කියන්නේ අර තද ගතිය, සුමට ගතිය, එහෙම නේද?
ඔව්.
අනේ එතකොට අම්මා ඔය ඔතන කියන්නේ තද ගතියක් කියලා කියන්නේ මේ කියන්නේ තදයි කියලා හරි කියන්නේ රළුයි හරි එහෙම නැත්නම් මොකද්ද සුමටයි කියලා හරි කියන්නේ මෙතන තද ගැනනේ ඔය තද පිළිබඳව
ඕ එහෙමයි
අම්මට පුළුවන් ද පෙන්වන්න ගතිය පෙන්වන්න පුළුවන් ද
ගතිය කියන්නේ ස්වාමීන් වහන්සේ ඒකේ ස්වභාවය කියන එක නේද
ඔව් ස්වභාවය මෙන්න මේකයි කියලා පුළුවන්ද ස්වභාවය ගැනනේ දැන් අපිට වචන ආවේ සීතලයි කියන්නේ ස්වභාවය ගැන
එහෙමයි
හරි එතකොට සීතලයි කියන්නේ ඇනේ නෝ නිකන් රිදෙනවා හරි ගොරෝසුයි කියලා කියන අර ස්වභාවය ගැන නේ.
එහෙමයි.
අන්නර ස්වභාවය කියන තැනටම අවධානය යොමු කරොත් ස්වභාවයක් නැහැ කියන්නත් බෑ නේද?
නැහැ කියන්නත් බෑ. එහෙම.
මොකද දැනෙන නිසා නැහැ කියන්නත් බෑ. ඒ වගේම දැන් නැහැ කියන්නත් බෑ. හැබැයි මේ කියලා පෙන්වන්න පුළුවන්ද ඒ ස්වභාවය?
එහෙම පෙන්වන්නත් බෑ සෝමන්තෝ. වචනකින් කියන්නේ තියන්න බෑ ස්වාමීනාත. ඒ ස්වභාවය ගැන විස්තරයක් කියන්න බෑ. එහෙම ස්වභාවයක් ගැන මේ දැනෙන ගතියක් කියන්නේ ඒක මට තේරෙන්නේ කියන්න මේ එහෙම එකක් තියෙන්නේ.
ආන්නේ ස්වභාවයක් තියෙනනේ අම්මා.
එහෙමයි.
අන්නේ ඒ ස්වභාවය කියන කාරණියත් එක්ක තමයි ඒ ස්වභාවය කියන කාරණියත් එක්ක තමයි තමා ඉස්මතු වෙලා තියෙන්නේ.
තමාට දැනෙනවා කියන එක සම්නාද.
අන්නේ ස්වභාවයත් එක්ක තමයි සොකීයත්වය. තමන්ට ආවේනික ගතිය ඉස්මතු වෙලා තියෙන්නේ අර විග්‍රහයක් කරන්න බැරි තැනක් තියෙනවනේ. අන්නේ එතන තවදුරටත් මේ අන්නේ එතනම අම්ම වියුතු කාරණේ තමයි විචක්ෂණය කරන්න ඕන. මොකද්ද මේ ගතිය කියන්නේ? නෑ කියන්නත් බෑ.
එහෙම.
හැබැයි නෑ කියන්න බෑනේ මේ ඇවිදිද්දි. දැනෙද්දි නෑ කියන්න බෑනේ.
නෑනේ.
තියෙනවා කියලා කිව්වොතින් කියන්න වෙන්නේ තද ගතිය ගැනනේ. ගති ස්වභාවය ගැනනේ කියන්න වෙන්නේ. සීතලයි හරි උණුසුම් හරි මේ බරයි හරි
එහෙමයි.
එහෙමනේ කියන්න වෙන්නේ. ඒ ගැන පිළිබඳවනේ.
එහෙමයි.
අන්න එතන ආන්න එතන තවදුරටත් අම්ම කියන්නේ අම්ම ඔය ඔය ඒ හිත තියෙන තැන අපි දැනට කියමු හිත තියෙනවායි කියලා. හිත තියෙනවා කියන එක නෙවෙයි හරි හිත තියුවොත් ඒක ප්‍රශ්නය. ලෝක වචන වලින් කියන්න වෙනෝනේ. ඔය දැන් විමසන තැන තවදුරටත් අම්ම විමසගෙන යන්න කියන කාරණේ තමයි කියන්න වෙන්නේ. එතන විමසගෙන යන්න. ඒ විමසන ගතියත් එක්ක මේ කියලා ලං වෙන්න බෑ. බැරි වෙන්න ඕනේ. අන්න ඒ ස්වභාවය තව දුරටත් පුරුදු කරගෙන යෑම ගොඩක් වටිනවා.
එතකොට තමයි අපිට ඒකේ ස්වභාවය ගැන හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ ඒක නේ ස්වාමීනා.
ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ ඒක ස්වභාවයේ Tamanට ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ ඒ ස්වභාවයම මොකක්ද කියලා විමසන්න ඕන. අන්න ඒ ගති ස්වභාවය අපි කියන්නේ අර පිරිසිදු දකින්නවා කියලා කියන්නේ.
එහෙමයි. පිරිසිදු දකින්න තැන කියන තමයි අපි ඒක දකින්න ඕනේ ස්වාමීනි.
අන්න ඒක මොකක්ද කියලා තවදුරටත් හොයාගෙන යනවා. තද ගතිය නෙවෙයි තද ගතිය කියන්නේ මොකක්ද?
එහෙමයි.
දැන් තද ගතිය මොකක්ද නෙවෙයි මම ආයි කියන්න. තද ගතිය කියන්නේ මොකද? තද ගතිය කියලා කියන්නේ මොකක්ද?
ආහ්. අර සර් කියන අර මෙසේ කියලා කියන්න කියලා නේ වගේ නේ ස්වාමීනි.
ආ මේ තද ගතිය නෙවෙයි.
ඔව්.
මේ තද ගතිය කියලා කියන්නේ මොකද්ද? කත් ඉඳන් කතා.
අවසරයි. මට හිතෙනවා දැන් එතන මේ අම්ම දකිනා දැන් තද ගතිය කියන එක වෙනස් වෙනවා නේද?
එහෙමයි සර්.
ඔව්. එක මේ වෙනස් වීම හින්දා අපිට තද ගතිය මේකයි කියලා පෙන්වන්න බෑ.
එහෙමයි සර්.
ඔව්. එතකොට බලන්න ඔය වෙනස් වෙනවා කියන්නේ මොකක්ද? පි ඒ තද ගතියෙම අපිට කියනවා නානත්වය කියලා වචන.
ඔව්.
තද ගතිය වෙනස්කම් නේද?
එහෙමයි. ඒ ඔව් සර් ඒක තමයි.
අර ආයිනහද කියන්නේ හැදුවේ දැන් තද තද ගතිය මෘදු ගතිය ඒක එක එක ආකාරනේ දැනෙන්නේ.
ඒක ඒ උස එහෙමයි. දැන් එක එක
අන්න ඒ දැන් ඔබතුමිය බලන්න මේ වෙනස් වෙනවා කියන්න නම් අපිට තද ගතියේ අවස්ථා දෙකක් ඕන නේද? ඉස්සෙල්ලා තියෙන විදිහ නෙමෙයි දැන්.
එහෙම ඒ උස
අන්න ඒ වෙනස් වීම නේද ඔබතුමිය දකින්නේ?
ඒක තමයි සර්. ඒ වෙනස් වීම තමයි මම දකින්නේ. එතකොට මට හිතෙන්නේ මේ එතකොට මේ පටවි ස්වභාවය කියන්නේ කොයි වගේ මේ ස්වභාවයක්ද කියලා හිතා මේ හිතඳ ගන්නවා මම.
ඔව්. එතකොට ඒ වෙනස් වීම දකින්න අවස්ථා දෙකක් ඕන නේද?
ඔව් සර්.
මේ වෙලාවේ මෙහෙමයි නේ. ඒ જાති දෙකේ වෙනසක් තියෙනවා.
ඔව් සර්.
ඒතර අපි හිතනවා ඕක වේගෙ වැඩි හින්දා අපිට බලන්න බෑ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඒක නිමෙයි මේ පෙන්නන්නේ. මකද මේ ගොඩාක් අය හිතනවා මෙන්න මේ වෙනස් වීම අපිට පේන්නේ.
ඔව්.
දැන් වෙනස් වීම දැක්කනම් මේ හරි ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කියලා හිතෙනවා නේද?
ඔව් එහෙම.
ඔව්. ඒ හැබැයි ඊටත් වඩා මේ වෙනස් අදහසක් මේ මතු කරන්න හදන්නේ මේ අපේ
ඊයහට කොහොමද?
ඒ වෙනස් වීම දකින්නවා කියන එක කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ නේද?
නෑ ඒක සර් වෙනස් වීම දකින්නවත් නෙමෙයි සර් එතන. මට ඒක අර වචන වලින් කියන්න බෑ ඒක මේ.
හැබැයි දැන් තදගතියේ නානත්වයක් කියන එක හම්බ වෙනවනේ නේද? එක විදිහට තියෙන්නේ නෑ.
ඔව් සර්. ඔව්.
නැත්තම් රස්නේ සීතල ඒවා මේකයි කියලා එක විදිහකට තියෙන්නේ නෑ නේද?
ඔව් සර්.
හැබැයි තදගතිය නැත්තම් තේජෝ ගතිය රස්නේ සීතල ගතිය කියන බව දන්නවනේ නේද? ඒක වෙනස් වීමනේ තියෙන්නේ.
ඔව් සර්. ඒක වෙනස් වීමක් තේරෙනවා. ඒ වෙනස් වීම එක්ක සර් මේ ඒක මේ කියන්නේ මට
ඒක හරි. ඔය වෙනස් වීමත් එක්ක මේක හොයන්න නෙමෙයි යන්න ඕන. ඔය ගතිය කිව්වේ මොකක්ද? අද ස්වභාවය කිව්වේ මොකද? ඒක වෙනසක් නෙමෙයි කියන්න හදන්නේ.
ඔව්.
අපි අත්දකින්නේ ඒකනේ. ඒකට මේ අපේ අත්දැකීමෙන් එහාට යන විදිහක් මේ පෙන්වන්න. දැන් ඒ වෙනස් වීම තව විදිහකට කිව්වොත් එහෙනම් ආයතන වලින් නේද දැනගන්න?
ඔව් සර්. ආයතන වලින් නෝ කාය විඥානේ ඉන්නේ.
අන්න හරි. එතකොට ඒකද ඇත්ත? පවතින ඇත්ත. ආයතන ටික අපි රවට්ටනවනේ නේද?
ඔව් සර්.
නම් තව එතන තව විමසන්න තැනක් තියනවාද?
සර් එතකොට ඒක සක්මණින්ම එහෙම දිගටම එහෙම කරනකොට දැනෙන්න ඒ ස්වභාවය ඔය කියන තැන දකින්න පුළුවන් වෙනවද?
සක්මණ කරන එකේ වරදක් නැහැ. ඒකේ තව ප්‍රයෝජන තියෙනවා. ඒකට මේ දකින්න කියන එක ඔය වෙනස් වීම කියන එක නෙවෙයි. මොකද මේ වෙනස් වීම දැනගන්නෙත් කවුද?
එනේ සර්.
වෙනස් වීම දැනගන්න මම ඉන්නවනේ නේද?
ඔව් සර්.
ඉස්සෙල්ලා තියෙන බව දැනගත්තු මම හිතියා දැන් ඒක වෙනස් වෙන බව දැනගන්න මම ඉන්නේ.
ඔව් සර්.
යන්නේ ඒ දැක් මේ තියනවා තව එකක් මේ දහමත් එක්ක හොයන්න දැන. අවසරයි සංඥාන්තයි.
ඔව් අම්මා හරි ගොඩක් හොඳයි මේ ඇත්තටම මේ හොඳයි කියන අදහස් කරේ ගොඩාක් අර මේ කවුරුත් දෙනා එහෙම තමයි අපි උත්සාහ ගන්න අයනේ මේ හොඳ කියන්නේ ඒ අර ස්වභාවය කියන තැනට තද ගතිය දැනෙන ගති ස්වභාවය කියලා අපි කියමු. මේ අම්මත් කියනෝනේ මේක අර වචන කියන්න බෑ කියලා ගති ස්වභාවය කියන තැනට ඇවිල්ලා තියෙනවා. අන්න එතන මේ කියන්නේ උපදේශක් හැටියට කරුණක් හැටියට කතා කරන්න වෙන්නේ අම්මා මේ අර ඒ ගතිය කියන්නේ මොකද්ද මෙන්න මේක?
ඒ කියන්නේ තම දිවිසීල විමසීමක් කරන්න ඕනේ
කියන්නේ. අන්න හරි විමසීම කියන එකමයි කරන්න තියෙන්නේ. ඒකට අපි කියනවා අර අපි පාලියෙන් කියනවා නම් ওই පරිඤ්ඤයයන් කියන වචනය පාවිච්චි කරලා පිරිසිඳ දකින්න කියලා කියනවා. තව එතනම ඒ කියන්නේ මේක මොකක්ද කියලා නෙවෙයි. ඒ කියන්නේ තද ස්වභාවය මොකක්ද කියන එක නෙවෙයි තද ස්වභාවය උනේ කොහොමද? කෙසේද?
ඒකත් කරගන්න වෙනවා නේ ස්වාමීන් වහන්සේ. එතනින් නතර වෙන්නේ නැහැ. තවදුරටත් ඒක විමසමින් ප්‍රශ්නයක් වත්
අන්න හරි. එතන ඒක ප්‍රශ්නයක් කරමු. එතනම මේ වචනයක් තියෙනවා භාවිතා බහුලී කතා කියලා වචනයක්.
එහෙමද?
නේ භාවිත කරන්නේ ඒක. මේ
හැම දෙයක්ම එහෙමයි.
අන්න හරි. එතනම දැන් සක්මන කර අම්මට හුරු සක්මන නම් පරියන්කේ නන්ද අපිට ඔගේ අවස්ථා තුනක් තියෙනවනේ. අපිට දෛනික ජීවිතේදීත් මේක කරන්න පුළුවන්. එනවා යනවා කනවා බොනවා ඒ වගේ. ඊළඟට සක්මනේ කරන්නත් පුළුවන්. සක්මන් කරද්දී එතකොට දැනෙන ගතියක් හොයනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදිනවා කියන්නේ මොකක්ද කියලා හොයන්න පුළුවන්. එහෙම
පුළුවන්
පරිදි. ඉතින් අම්මට හුරු සක්මන නම් කමක් නැහැ. මොකද මේ සක්මනේ නිවීම සක්මනෙන් නිවුණු කියන්නේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ පෙන්නන ඒ තවත් ප්‍රධාන ඉගැන්වීමක් නේ. ඒකිනු අනිසිතෝචය කියලා තියෙන දෙකින් චලෝකී උපාදිය තියෙනවා. සක්මනෙන්ම නිවීමටපත් වෙන්න පුළුවන් අම්මා. එතෙන්දි දැන් අර ඔය අම්මා සක්මන් කරන නිසානේ මේ ටික ටික
තියෙන්නේ. ඒක තව
දියුණු වෙලා තියෙන්නේ. ඒ දියුණුවේ හොඳ මට්ටමක තමයි ඉන්නේ. ඒකෙදි දැන් මේක පෙන්වන්නේ අර ඒ දැනෙන ගති ස්වභාවය කියන්නේ මොකක්ද කියලා හොයන්න තව දුරටත්. ඒ කියන්නේ ගති ස්වභාවයක් වෙලා ඒක මොකදනේ මේක උනේ කොහොමද?
තව ටිකක් ඒකට විමසිලිමත් වීම කියන්නේ එතකොට නතර කරන්න බෑ. ඒ ස්වභාවය ගැන තව විමසීමකින් ඉන්න ඕනි කියන එක නේද?
අන්න හරියම්ම. අන්නේ විමසිලිමත් වීම. අන්නේ විමසිලිමත් භාවය.
තව චුටි ප්‍රශ්නයක් තියෙනවා.
හොඳයි අම්මා.
මේ දැන් ඔය අපි බාහිරේ තියෙන පටවි දැන් අපි කිමු ගහක කොලයක් කියලා ස්වාමීන් දැන් ඔය සක්මන් කරනකොට ඒ හැම දෙයකම දකින්න ගන්නවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි කිමුක දැන් ගහක ඒ කොලේ ටිකක් ඉදිලා ඉතුරු ටික එහෙම වෙලා එතකොට ස්වාමීන් වහන්සේ ඒක ධාතු ස්වභාවයේ විකාරයක් වෙලාද කියන එකද ස්වාමීන් වහන්සේ එතන ඒ ස්වභාවය දකින්නේ?
හරි අම්මා දැන් භාග්‍යතුන් වහන්සේ රස්සනයි ප්‍රශ්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බාහිර ගවේෂණයක්ද ආධ්‍යාත්මික ගවේෂණයක්ද?
ආධ්‍යාත්මික ගවේෂණයක් තමයි
ස්වාමීනි. ගවේෂණයක් අපි හිතමු දැන් මේ ගහක කොළයක් ඉදෙනවා කියලා.
ඔව් එහෙමයි.
හරි ගහට දැනෙනවද මේ ගහේ කොළයේ අර කුරුස වෙලා කියලා? එහෙම නැත්නම් මටද ඒක එන්නේ?
මට එන්න දෙකේ යම් ධර්ම
ඔව්වම කියන්න.
ඒ ගහේ සිදුවීම් වෙන්නේ ධර්මතාවයක් නේ. මේ පවතින ධර්මතාවයක ස්වභාවයකට තමයි මේ සිදුවීම් ටික වෙන්නේ. ඉතින් එතකොට මම හිතුවා ඒකම තමයි මේ ශාරීරිකේ උනත් සිද්ධ වෙන්නේ ඒ වගේ ස්වභාවයක් නේද කියලා. එහෙමත් අර ඒ වගේ දෙයක් දැක්කහම හිතුණා ස්වාමීන් වහන්සේ මේ ශාරීරික තියෙන තොය ස්වභාවය තමයි ওই ධාතු නානත්ේ වෙලා ආකාර විකාර බවට පත් වෙනවා කියන්නේ අපේ ශාරීරිය අපි මහලු වෙනවා ඒ ස්වභාවය වෙන්නේ ඕක නේද කියන එක තමයි මම අර එතනින් ගත්තේ ධර්මතාවයේ
උපමාවක් හැටියට. හරි අම්මා ඒක හරි. දැන් ගහක තියෙන දෙයක් උත්තර විදියට වෙනවා වගේ මගේ කයෙත් මෙහෙම තමයි වෙන්නේ කියන කියනකොට අම්මා අපිට ලොකු සංසිඳීමක් ඇති වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒක ලොකු සංසිඳීමක් වෙනවා. ඒ කියන්නේ හරි ගහක උනත් මේක මොන දෙයක් වෙනවනේ. ඉතින් මගේ ජීවිතෙත් මෙහෙමයිනේ කියලා එහෙම මේ කල්පනා කරාට කමක් නැහැ. ඒක
එහෙමයි. කොයිත්
සංසිඳීමක් එනවා අම්මා. හැබැයි මේ දැන් එතකොට අපි ගිහිල්ලා අපි අර ධාතු ස්වභාවය කියන එක තැනට එහෙම හිතුවට කමක් නැහැ. අපි එතකොට ලෝකයේත් එක පොරබදන්න යන ගතිය අඩු වෙනවා. ඒක හරි වටිනවා.
තමයි ස්වාමිනාගේ විමුක්තිය. එහෙමයි.
නමුත් අම්මා එහෙම ගිහිල්ලා අපි පොඩි තැනක නතර වෙනවා. අරක වෙන ධාතු වගේ තමයි මගෙත් වෙන්නේ කියලා ධාතු අපි අර පිරිසිඳ කියන්නේ අපි මොකද හොයනවා කියන පැත්තට ගිහිල්ලා නෑ අම්මා.
ආ එහෙමයි.
අරම හිතන එක නරකයි කියලා මම කිව්වේ
නේද? නෑ නෑ
ඒක හරියුണ്ടයි. මොනෝතින් අර අපි ලෝකෙත් එක්ක යන ගතිය ගොඩාක් හැඩෙනවා. අර හිතේ මොකද්ද ඇලෙන්න යන්නේ නැති ගැටෙන්න යන්නේ නැති ගතියක් දෙන ඇලෙන්න හෝ ගැටෙන්න.
එහෙම ස්වභාවයක් එනවා තමයි ස්වාමීන්
වහන්සේ. හරියට හරි අම්මා. නමුත් අම්මා අපිට නොයලුනට නොගැටුනාට සත්‍ය වේවීම කියන කාරණේ වෙලා නැහැනේ මොහේ දුරු වෙන්නේ නැහැනේ එතනින්.
එහෙමයි. ඔව්.
ඕ අන්න ඒකට ඒකන ඒකට නම් මේ 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 ස්වභාවය මොකක්ද කියනම අර දැන් ස්වභාවයට මොකක්ද උනේ කියනව නෙමෙයි ස්වභාවය කියන කියන්නේම මොකද්ද?
ස්වභාවේම විදිය හොයාගන්න ඕනේ ස්වාමී.
අන්න හරි ඒක හොයාගෙන හොයාගෙන යන්න ඕනම.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අරම හිතුවට කමක් නැහැ. හැබැයි එතනදී සංසිඳීමක් තියෙනවා. ඒක අපිට අර ඇලෙන්නේ ගැටෙන්නේ නැති ගතියක් එනවා. එහෙම හිතන එක බොහොම හොඳයි අම්මා. හැබැයි අපි මේ එත ඒක අර අපිට අර ඇලෙන එක ගැටෙන එක එක පාලනය වීමක් වෙනවා.
එතකොට ඒත ඒ එහෙම වුණාම ස්වාමීන් වහන්සේ ලෝභය කියන එකත් තැහැින්ද තව තව කෙනෙකුට තියෙන තමන්ගේ දේවල් වලට තියෙන අර
ඕ ඒකත් ලොකු ලොකු පහරක් වදිනවා අම්මා. හැබැයි අපි මේ අර ඒ වුණාට අපි අර කියන්නේ ලෝභය ද්වේෂය ඒ පැතිවලට වැදුනට අපි තාම අර අර භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ පිරිසිඳ හොයනවා කියන එක. ඒක වෙන්නේ නැහැ.
එහෙමයි. ඒකද සම්මුතිය. යථා භූත ඥාන දර්ශනය කියන්නේ එහෙම දකින්න එක නේද? එතකොට
යථා භූත කියන්නේ යථා යම්සේ භූත සකස් වූ ආකාරය.
ඒක එහෙමයි.
අන්න තද ගතිය හැදුනේ කොහොමද?
එහෙමද ඒක තමයිනේ.
අන්න සකස් වීමේ යථා භූත ඥානිය කියලා කියන්නේ
එහෙමයි.
යථා කියන්නේ යම්සේ. භූත කියන්නේ සකස් වූ. ඥානිය කියන්නේ නුවණ. සකස් වෙච්ච හැටි යථා යම්සේද සකස් උනේ ඒ පිළිබඳව නුවණක් ඇති වෙනවා.
එතකොට ඒත් ස්වාමීන් වහන්සේ භූත කියන්නේ ධාතුන්ටන ස්වාමීන් වහන්සේ
භූත කියන වචනේ තේරුම අම්ම සකස් වූ කියන අර්ථය.
එහෙමයි.
සකස් අර මං අර කලින් කිව්වේ අම්ම මේ දැන් මං කියන්නම්කෝ මෙහෙම පොඩි උපමාවක් අර කලින් ගත්ත උපමාව. සකස් වෙන්නේ දැන් ගෙයක් හැදෙන හැටි බලනකොට.
එහෙමයි.
ගෙයක් හම්බ වෙනවද?
නෑනේ ස්වාමීන් වහන්ස.
අන්න හැදෙන හැටි බලනකොට ගෙයක් ලැබෙන්නේ. හැදුණු ගේ හදපු ගේක හැදෙන හැටි බලන්නත් බෑ.
බෑ. එහෙමයි. අන්න ඒ වගේ ස්වභාවයක් නේ ස්වාමීන් වහන්සේ.
හැදෙන හැටි බලන්න ඕන. යථා භූත කියන එකේ තේරුමත් සකස් වෙන විදිය හැදෙන හැටි බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අන්න හැදෙන හැටි බලන තැනම නුවණක් තමයි ඉස්මතු වෙන්නේ. ඒතකොට තියෙන එක නෙවෙයි තියෙන එකේ හැදෙන හැටි බලන්න බෑනේ. හැදෙන හැටි බලන්න ඕන.
එතකොට ඒ වෙලාවටම ඒක දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ මොහොතම.
හරි. අන්න ඒ තද ගතිය දැනෙන ඒ මොහොතෙම තද ගතිය හැදුනි කොහොමද කියලා බලන්න.
එහෙමයි. තව උත්සාහ කරලා බලන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හරි අම්මා. එනේ අම්මා ඔය හිතන හැටි හොඳයි. අපේ අර කුමාරත් කතා කරපු තැන හරි ලස්සනයි. එයාට හැදෙන තව ගතිය නම් හැදෙන හැටි බලන්න.
එහෙම තමයි නේ සම්මත. අර අපිට ඒක තව තව විමස විමසම දකින්න හොය බලන්න ඕනේ. සෝ ඒක තව විමසීමක් තමයි කරන්න තියෙන්නේ.
විමසීමක් තමයි කරන්න වෙන්නේ. විමසන්නේ මෙන්න මේ මෙහෙමයි කියලා කියන්න බෑ. මොකද අම්මා එහෙම කියපු ගමන්
ඕ එහෙනම් එතකොට එතනද තියෙනවා. ඔව්
එතකොට ඒක විමසීමක් නෙවෙයිනේ. මම ඔව් ඔය හරිය ලස්සන වචනයක් තියෙනවා අම්මා මේ මට හිතට කාවැදිච්ච. සෝ පරිවීමංසමානෝ ඒවං පජානාති. සෝ පරිවීමංසමානෝ ඒවං පජානාති. සෝ කියන්නේ ඔහු ඉන්න කෙනා.
ඔව්
ඉන්න කෙනෙකුට කරන්න දෙයක් තියෙනවා. පරිවීමංසමානෝ අර තදගතිය වගේ එක හාත්පසින්ම විමර්ශනය කරන්න හොයන්න කියලා කියනවා. අන්න එහෙම හොයද්දි ඒවං පජානාති මෙසේ නුවණින් දැනගනි. මෙසේ නුවණින් දැනගනි වෙන්න නම් අ르ක කරන්න ඕන. සෝ කියන්නේ ඔහු හෝ ඇය පරිවීමංසමානෝ තද ගතිය, සීතල ගතිය, හමන ගතිය, වැగిරෙන ගතිය පරිවීමන් සමාන හැම පැත්තෙම හොයන්න ඕන. මේක උනේ ඉදන් කතා මේක
හය ආකාරයක. ඒක
අර අම්මා ඇවිදිනකොට දැනනවා කියවනේ තද ගතිය.
එහෙමයි.
ගතිය කොහොමද උනේ?
එහෙමයි.
මොකද්ද මේ කොහොමද උනේ?
එහෙමයි.
කෙසේද උනේ? අර කොහොමද උනේ කියන එක අපේ සරල භාෂාවෙන් තද ගැටි කියන්නේ මොකද්ද? කොහොමද මේ උනේ?
එහෙමයි.
ඒ හිතන ගතිය කරන්න වෙන්නේ තම තමන්ම තමයි. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ.
බොහොම තින් ස්වාමීන් වහන්සේ. එහෙම තමයි. දෙවන තැනට
ගිහින් බොහොම තින්. සංගීතය පළපුරුදු ප්‍රැක්ටිකලි ඇප්ලයි කරපු අපිට දෙන්න බෑ උදාහරණ ටිකක්. තව වැඩි වැඩි දුර ඒ ගැන ප්‍රායෝගිකව
මෙහෙමයි කුමාර. ඒක අර මේ කෙනෙක් කරනකොට ඒ කරන තැන් වලින් තමයි මේ ඒකේ කොහොමද හිර වෙනවද නැන්ද කියලා කියන්න වෙන්නේ.
නමුත් ධර්මයේ මීට වඩා හෝ අපිට ගයිඩ්ලයින් එකක් නැහැ මෙතන ගියාට කොහොමද හිතන්න ඕනේ බලන්න ඕනේ පුරුදු කරන්න ඕනේ කියන්නේ.
එතෙන්දී අර මේ අර අර දැන් ඔය තද ගතියට කියන තැනට ගන්න පුළුවන් ගොඩක් දුරට කුමාර අර මේ උපාදින්නම් කියන වචනේ උපාදින්නම් දැන් අර අර දැන් ඔයා ආවන එක තැනකට අර මේ හැඟෙන දැනෙන තැන කියලා හැඟෙන දැනෙන තැන එතන බලන්න කියලා කියනවා මේ උපාදින්නම් කියන වචනයක් දෙනවනේ. උපාදින්නම් කියලා කියන්නේ සමීප ලංවීම කියන වචනේ.
උපාදාන සංසනේ උපාදාන අභිනිවේශ විනිබද
ඔව් ඒක වෙන පරියායක එහෙම ගන්නත් පුළුවන්. මේ දැන් අපි ගතියත් එක ගත්තොත් උපාදින්නම් කියන තැන යන් අඤ්ඤත්තම් පච්චත්තම් කක්කලං කරිගතම් උපාදින්නම් කියන තැන උපාදානය කියලා ගත්තත් කමක් නැහැ. ලංවීම කියලා ගමු.
එහෙම
අන්න අරක ලංවීම කියොත් බැඳීම නිකන් අර බැඳීම අර අර උපමාව පොඩ්ඩක් මතක තියාගන්නකෝ. බැඳීම කියලා ගත්තේ දර කෝටු ටික කෝටු දෙකක් වැල්පටකින් ගැට ගන්නවා කියන තැන.
ඔය ඒකත් සම්සම්න සීටිසලත් උදාහරණ කර මම කොහෙද ඉන්නේ මෙතන ස්පර්ශ වෙන්න මම කියලා කෙනෙකුටද මේක වෙන්නේ. අර එහෙමත් උදාහරණ කිව්ව එකත් හරි වටිනවා ධර්මිකය වගේ.
අන්න ඒක තමයි.
මොදේසන් අනිතයත් අවස්ථාව දෙන්න මම කැමති අපි ප්‍රශ්න
ඇත්තටම මේකෙන් මේ අපි ධර්ම සාකච්ඡාව අවසානයේදී ගත යුතු කාරණේ තමයි අර අර ඔය දැන් හරි දැන් ගොඩාක් දෙනෙක් හරි කියන්නේ ඇත්තටම මේ ගොඩාක් වෙන සිද්ධ වෙන්න ඕන මේ කටයුතු අපේ සුනන්ද මහත්තයා පටන් ගැනීමත් අපේ මහාචාර්යතුමාගේ සම්පත්දායකත්වයත් ඒ කියන කාරණාත් එක්ක අර ගොඩාක් දෙනෙක් අර මේ අත්දැකීම කියන තැනට දැන් අර කලින් අර විවිධ විදිහේ මේ කියන්නේ ගලපා ගැනීම කියන තැන් කියන්නේ අපි මොකද්ද ඉතින් ලෝකය මේ කියන්නේ අවිද්‍යාව මතනම් තියෙන්නේ අවිද්‍යාවෙන් නම් හටගෙන තියෙන්නේ මොකද්ද හරි එක නේද? අර මේ ලස්සන කියවනක් මට ඇහිලා තියෙනවා එක සංඥාති නම කියපු මේ මාරයට අයිති ඉඩම් වල අපි හොරොප්පු ලියා ගන්න හදනවා වගේ වැඩක් කරන්නේ කියලා.
අපි අවිජ්ජා පත්‍ය සංඛාර දැන් එතන හේතුඵල ධාමනේ අපි පටිසම්පාදේ කතා කරන සමිනුත් නේද?
හරි. අන එතන බලන්නකෝ මේ කුමාර දැන් සංඛාරා කියන්නේ සකස් වීමනේ.
එහෙමයි.
හරි සකස් වීම වෙලා තියෙන මොකෙන්ද?
අවිද්‍යාව.
හරි අවිද්‍යාව කියන්නේ
චතුරාර්ය සත්‍ය පිළිබඳ
සාමාන්‍ය වචනයක් ගත්තොත් අවිද්‍යාව කියන එකේ සාමාන්‍ය වචනේ තේරුම නොදන්න කමනේ ඇත්ත ඇති හැටියෙන් නොදන්න කමනේනේ. එහෙනම් ඇත්ත ඇති හැටියෙන් හොයද්දි සකස් වීමක් වෙන්න පුළුවන්.
ඇත්තටම වාදි සකස් වෙනවත් හොයලා ඉවරනන් පස්සේ තමයි නවතින්නේ සාමිත නේද?
ආන්න හරි. හෙව්වට පස්සේ සකස් වීම ගැන කතා කරන්න ඕනේද?
නෑ.
බෑ. හරි. එහෙනම් මෙතන තිය අන්න එතනින්ම ගන්නකෝ. ලස්සර තැනක් ගත්තී. අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසයි සංස්කාර හටගන්නේ. අපි ඒක ගමු. එතකොට සකස් වීම වෙන්නේ අවිද්‍යාව නිසා නං නොදන්නකම නිසා නං නොදන්නකම එහෙනම් නොදන්නකමට මොකද්ද කරන්න ඕන?
දැනගන්න ඕනේ.
එහෙනම් දැන ගැනීමම නේද මෙතන උත්තරේ වෙන්නේ.
ඒක නැති නෑ ඒ නිසා.
ඔව් දැන ගැනීම ලැබෙන්නේ දැන අපි දැන ගැනීම කියන එක අපේ පැත්තෙන් ආයුතු කාරණයක්.
දැන ගැනීම කියන ආයතෙන්ටි ආය අර දැනුමක් අපඩක් කිරීමක් නෙමෙයි එතෙන්දි අපි අර
හරියට හරි.
හැඟීම පැත්තට එන්න උසන්න.
ඔව් දැනුමක් අපඩක් කිරීම නෙමෙයි
දැනුම ඔස්සේ
දැනුම නැතුව බෑනේ. දැනුම දෙයක් කරගන්නේ නැතුව ගලපන එනතු දැනුමෙන් කියන දේ ගන්නයි දැනුම දෙන්නේ අපිට මඟ පෙන්වීමක් නේ. දැනුමෙන් පෙන්නන මඟ පෙන්වීම ඔස්සේ හෙවීමකට යන්න ඕන. ඒ හෙවීම සඳහා දැනුම අවශ්‍යයි. දැනුම කියන්නේ හෙවීම නෙවෙයි දැනුම ඔස්සේ හොයන්න පුළුවන්. නිවැරදි දැනුම ඔස්සේ හැබැයි.
ඒක උදව් වෙන ප්‍රැක්ටිකලි අප්ලයි කරන්න.
හරියට හරි.
වඩා පුසන්.
හොඳයි.
තිරන්
කරන්නයි. හොඳයි. ප්‍රශ්නේ අහන්න හදන උත්තරේ මට අහන්න.
දැන් සර්ණ වෙනත් ප්‍රශ්නයක් නැත්නම් අපි අවසන් කරමු.
හා. එතනම අවසන් කරන්න කලින් ආයේ මේ කතා කරපු එක මට හිතුණා පොඩ්ඩක් සම්බන්ධ කරන්න දැන් අර අම්මා ගත්තනේ උපමාවක් කර ගහක කොලයක් ඉදෙන එක ඒ වෙනස් වීම ඒක ඒ ධාතු පරිවර්තනයක් හරි මොකක් හරි කියලා අපිට හිතෙනවා එතන මම නැහෙනේ. ඒ වගේ මේ කය වෙනස් වීමත් ඒ වගේ ධාතු පරිවර්තනයක් මම යෙදෙන්නේ නැහෙනේ කියලා වෙනස් වීම දකින්න හදනවා අපේ සංඝහත. මොකද ඒ ක්‍රමයේ ගොඩක් අහන්න ලැබෙනවා. ඉතින් වේතන අර දැන් ඔබ වහන්සේ ඒක ප්‍රශ්නයක් ඇහුවා දැන් පොලේ ඉදෙන බව ඒ ගහද දන්නේ අපිද කියලා. ඉතින් ඒ පැත්ත මේ බලනවා අඩුයි කියලා මට හිතුණා. අර ඉස්සෙල්ලා කතා කරපු ටිකෙත් මේක අර සම්බන්ධ කරගන්න පුළුවන් දැන් පටවිය නැත්තම් තද ගතිය. ඊට පස්සේ ඒකේ අම්මා කිව්වා ඒක වෙනස් වීම කතාව දැන් තද ගතිය කක්කරි බාහිරේ මොකක් හරි දැනගත්තද නැත්තම් කාටද මේක ලැබුණේ කවුද මේක දැනගත්තේ? එතන අර මිතනේ ආයනසේ මත කරන්න හැදී ගොඩක් උපාදින්නම් කියන වචනෙන් මේ පාදානේ අල්ල ගැනීමෙනුයි තදගතිය කතාව. තුව තියෙන තදගතියක් අල්ල ගැනීමක් නෙවෙයි මෙතන අපේ සාමාන්‍ය මට්ටමේදී මොනවා හරි අත්දැකන නොවම හරි අත්දැක අපිට ගෝචර වීම කියන එක තමන්ගේ අත්දැකීම. ඒකත් එක්කයි අපි මේ දැන් දහම කල්ප ගන්න හදන්නේ. මේක හරියටම දකින්නකොට අපේ අත්දැකීම කියන එක මේ ලෝකයට නිකන් හිතන්න පුළුවන් ලෝකයට වෙන කාටවත් අහු වෙනවද මේ අපි අත්දැකපු එක සමාගේ අත්දැකීම කියන එක එහෙම නිකන් අහන්නේ අපේ හිත වෙන කාටවත් බලන්න පුළුවන් අපි ගෝචර වීම තව කෙනෙකුට ගෝචර වෙන්න පුළුවන්ද ලෝකයට ගෝචරද ඒ පැත්තෙන් වළුගත් නෑ ගෝචර මට්ටමම ලෝකයට අගෝචර සත්‍යයක් මේ මේ මේක මේ අපේ ස්වාමීන් වහන්සේගේ අර පරිච්ඡේදෙම තියනවා මේ 151 පිටුවේ වාක්‍යයක් තියනවා මේ දිට්ඨි අසුප්පටි විද්ධා වෙනකොට 151 දෙවෙනි ඡේදෙ සේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ කරුණු දිට්ඨිය සුප්පටි විද්ධා ඒ කියන්නේ සුතේ වශයෙන් දැක්ම නිවැරදි වීම වූ විට නැතන එක වාක්‍යයක් තියෙනවා මාරිට මට හිරෙනවා ඇති තම තමන්ගේ අද්දකීම් ලෝකයට අගෝචර සත්‍යක් බව තමන් තමන්ගේ අද්දකීම් ලෝකයට අගෝචර සත්‍යක් බව මනාව වැටහෙනවා. දිට්ඨිය සුප්පටි විද්ධායන. තමන්ගේ අද්දකීම් තම තමන්ගේ අද්දකීම් ලෝකයට අගෝචර සත්‍යක්.
සර් මේ පොඩ්ඩක් සර් මේ අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම කියන පොතේ ඒක තියෙන්නේ.
ඔව්. ඒ පොතේ 151 පිටුව. කියන්නේ 33 පරිච්ඡේදේ
සෝකේ නිරුක්තිය බුද්ධ වචනේ ගැනීම කියන එක නේද?
ඔව්. ඒකෙන් තමයි මම අද ඔය කීපයක් ගත්තේ මේ පරිච්ඡේදේ තියෙන ඒවා. අපිට ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් මග ඇරෙනවා. මොකද මූලික ටික පැනලා අර ස්කන්ධ, කන්ද, උපාදාන ස්කන්ධ ගැන කියවනවා මිස ඊට කලින් තියෙන ටික කියවන්නේ නැහැ.
මම ගත්ත විතරයි මම මෙතන කිව්වේ හින්ද බැලුවේ.
හරි. ඒක අද කතා කරපුවා තියෙනවා ඒ පරිච්ඡේදය. ඒක හොඳට කියවන්නකො.
හා සර්. ඔව් දිට්ඨිය සුප්පටි විද්‍යාව තියෙනවා තමයි සර්.
ඒක දැන් අපිට ගෝචර වෙන දෙයට අපි සත්‍ය කියලා. දැන් පඨවිය කියන එක අපිට ගෝචරයිනේ. අද ගත්තිය සීතල බව ගෝචරයිනේ නේද?
ඔව් සර්.
ඒක සත්‍යයි. ඊට පස්සේ වැරදි කියන පැත්ත තමයි අපි ගොඩක් වෙලාවට තමයි බලන්නේ. හැබැයි මෙන්න මේ ගෝචරත්වයම තම තමන්ගේ අත්දැකීමම ඕකේට අගෝචර සත්‍යයක් බව මනාව වැටහෙනවලු මේ දික්ක අසුප්පටි විද්‍යාවෙන්. يعني බුදුරජාණන් වහන්සේ වෙන්නපු කරුණු මේ ඒ විදිහට අපි ඇහෙනකොට ඒක සුඛේ වශයෙන් නිවැරදි වෙනකොට අපිට එන අදහසක් තමයි මේ කියන්නේ. මේ මේ ගෝචරත්වය ඇත්ත වෙන්න බෑ කියන මට්ටම ඒක දැක්කම නෙමෙයි. සුඛේ නිරෝලි ඒ වගේ වැටහීමක් එන්න ඕන. කියන්නේ ඒක දැන් සාමුද්‍රෝපේට කරන්නේ මේ අපිට ගෝචර පැත්ත නෙමෙයි. මේක ඇත්ත කියන පැත්තනේ අපි ඉන්නේ. දැනගත්තු දෙයක් මොනවද බොරු වෙන්නේ
නේද?
නැත්තම් සීතල ගතිය, වේ වෙනස් වෙන ගතිය ඒවා අපි දැක් ගන්න ඒවන්නේ.
ඔව් නේ.
ඊට එහෙමම වෙනස් පැත්තක් මේ 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 බුදු දහමේ පෙන්නන. ඒකයි ඉතර වෙන පැත්ත. ඒකට ඒ නැතුව අපි දන්න එකට ගැළපීමක් නෙවෙයි. ගෝචරත්වයට ගැළපීම නෙවෙයි. අපි ගොඩක් කලකට කරන්නේ මේ ආන්ති මේ තදගතිය විතරනේ තියෙන්නේ. ඒක අල්ලගන්න එක නෙවෙරද්ද කියලා ඊට පස්සේ යනවනේ.
ඔව් සර්.
දැන් මෙන්න මේ ගෝචරත්වේම තියෙන ප්‍රශ්නයක් මේ පෙන්නන. එතන ඒක මම යෙදෙන හැටි. සකියොත්ති. සක්කාය.
ගෝචරත්වේ තියෙන වැරදි බව නේ සර්. ඒ මල්ල
ඔව් ගෝචරත්වේ අපිට නොපෙනෙන පැත්තක්
තියෙනවා.
ගෝචරත්වය කියන්නේ ලෝකයනේ.
ඒකයි.
ඒ වෙන පැත්තක් නෙමෙයි, දර්ශනයක් නේ දෙන්නා.
එහෙනම්
ඒක නෑ, එහෙම දහම්. එතකොට ඒක දැන් ඕක නැහැයි කියන දෘෂ්ටිය නෙවෙයි, දැන් විමසීමකට එන්න ඕන. දැන් අපි දන්න දෙයට ගැලපෙන්නේ නැහැ මේ බුදු කෙනෙක් පෙන්නන එක. වෙන මොකක්ද ඒක? මොකක්ද මොකද්ද කොහොමද මෙහෙම වෙන්නේ? කෙසේද මේ කියලා විමසීම උදි වෙනවා. අන්න ඒ වගේ අර ඒ දැක්ම පිරිසිදු වෙනකොට කියලා ඒක ටිකක් මම මේ අවසාන වශයෙන් අසරයි සංඥාන්තමි මතක් කරන්න හිතුණා. මේ පරිච්ඡේදය මං හිතන්නේ හැමෝටම දැන් ආපහු සැරයක් කියවන්න පුළුවන් කියලා. කියවලා බලන්න මේකෙම අර අර මම මේ මතක කරන්න හැදුවේ අර ගහක කොලේ ඉඳෙන එක ගහ දන්නවද නැත්නම් කොලේ දන්නවද?
ඒ
නේද?
එහෙමස
නැත්නම් අපි දැනගත්තා. ඒ දැන ගැනීම තුල මම ඉන්නවද නැද්ද? අපි කියන්න හදනවා ඒක ඉතින් ඒ දුක්නස් වීම ස්වභාව ධර්මයක්. එතන මම නෑ.
එහෙමස
ඒ කොලේ කොහොමත් මම නෑ නේ. අපිට හිතා ගන්න පුළුවන් ද?
ඔව් සර්.
එතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය දැන ගැනීම තුල මම යදෙන එක අපිට පේන්නේ.
පේන්නේ ඔව් සර්.
අන්න ඒ පැත්ත තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. සක්කාය දැන් සක්කාය දකින්න එක අසලෝමින් අසලෝමයට විදිනවට වඩා අපහසුයි කියනවා.
එන්නේ ඔව් සර්.
ඒ තුල ඒක මම යදිලත කියලාවත් අපිට හිතන්නේ නැහැ. මම නෑනේ ඔතන ඒ ක්‍රියාවක් විතරනේ කියලා අපි නැත්තව හේතුඵල ක්‍රියාවක් නේ. එතන මම නැහනේ කියන්න හදනවා. ඒක ඉවුවට වැඩක් නැහැ. ඒ හිදිලා ඉවරයි.
කොහොමද ඒතර මම කියන්න දකින්නේ. මමම ගන්න අදහස.
ඒක කවුද වෙනස් වෙන බව දැනගත්තේ?
නමනේ යෝත.
ඒකයි ඒ ගෝචරත්වයේ ඉක්මවාන දැක්මකට යොමු කරනවා. කියන්නේ. මේ අපි මේ අවසන් කරමු නේද? ඒ ටික හිතන්න ඉඩ දීලා මේ පරිච්ඡේදෙත් ආයෙත් අවසරයක් කියවන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ අවසරයි.
ඒක තමයි නේද සර්?
අවසන් කරලා හදයි සර්.
යත්තාපටවි තේජෝ වායෝ නගාදති යම් තැනකද ආවෝ තද ගතිය ගති ටික ප්‍රතිෂ්ඨාවක් නොලැබෙන්නේ
ප්‍රතිෂ්ඨාවක් නොලැබෙන්නේ කියන්නේ ඒක ගැන තව විස්තරයක් එනවා නෙමෙයි මේක මේ වෙනස් වෙනවා එහෙනම් මේ පෙන්වන්න බෑ කියන ඒ වගේ විස්තරයක් එන එකක් වෙන්න බෑ නේ.
ඔව් ප්‍රතිෂ්ඨාවක් නොලැබෙන තැන තමයි ඔය ඉතින් ඔය ගලාගෙන යන දියවැල් ඒවයි ඇති වෙන සුළි නම් කිරීම් ස්වරූප ඔක්කොටම අසේ සංපුරුජ්‍ය තීකිර නැතුව නිරුද්ධ වෙන්නේ තියෙන දේ නෑ කියන එක නෙමෙයි. තියෙන්නේ මොකන්ද කියලා හොයාගෙන ගියාට පස්සේ අන්නේ විචක්ෂණය කිරීමත් එක්ක උපදින නුවණට හේතුඵල පේනවා.
ඒකනේ එහෙම කතාවක් ආවේ මොඩකමටයි කියන පැත්ත පේනවා නේද සං?
අන්නාරි මෙහෙමද
ක්‍රියාවලිය විස්තර කරන්න යනවානේ මම නැති මේ ක්‍රියාවලියක් තියෙනව ස්වභාව ධර්මයක් කියලා. ඔය කතාව ආවේ නොදන්න කමටයි කියන පැත්තක්
පේන පටන් ගන්නවා. ඒක නුවණක වැටහීමක් කෙනෙකුට හමු වෙන හේතුඵල නෙමෙයි. එහෙමනම් මේ සර් මම මේ ඉතින් එතන සර් අවසන් කරන්න එහෙනම් එමුතම යහපතක් කියලා මොකටකින් මෙතනින් මම ඉවත් වෙන්නම්.
ඔය ඉතින් අපිට මේ වගේ සාකච්ඡාවක් කරන්න ලැබුණේ පළවෙනි දේ මේ සුනන්ද මහත්තයාගේ ආරාධනාවෙන්. ඒ වගේම එතුමා මේ නාලිකාව පවත්වාගෙන යන එකෙන් එක් ලොකු ධර්ම දානමය කුසලයක් සිදු කරගන්නේ. ඒ වගේම අපිට මේ දහම පැහැදිලි කරලා දෙන ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් අපේ අලව යනම දර්ශි ස්වාමීන් වහන්සේ වගේ මේ දහම හොයන අනිත් ස්වාමීන් වහන්සේලා අපි බොහොම පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරමු. අපි හැමම රැස් කරගත්තු පින් අන්නට අනුමෝදන් වෙන්න තව තවත් මේ වගේ මේ දකින්න දුෂ්කර දහම බුදු කෙනෙක් වෙන්නා ආර්ථි අපිට මතු කරලා දෙන්න උන්වහන්සේලාට තව තවත් අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගීකම ලැබෙන්න කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේකට සහභාගී වෙන හැමෝටම ඒ වගේම මේවා අහගෙන ඉන්න දෙවිදේවතාන් වහන්සේලා ඉන්නවනම් උන්වහන්සේලාටත් පුණ්‍ය අනුමෝදනා කරමු. උන්වහන්සේලාට සතුටටපත් වෙන දිවිසුරු වැඩි දියුණු වෙන්න තව තවත් මේ වගේ දේවල් වලට උදව් උපකාරී කරන්න ධර්ම සාකච්ඡාවලට ඒ පරිසරය අපිට සලස්සලා දෙන්න දහම ඇහෙන්න විමසන්න කියලා උන්වහන්සේලාටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉතින් ඒ සතුටටපත් වෙන දෙවිදේවතාන් උන්වහන්සේලා අප සයවම අපවත් පවුලලායවත් ආරක්ෂා කරන්න මෙලොව වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපද්‍රය ලෙඩ දුකක් සරසතුක උපද්‍රය ස්වභාවික උපද්‍රය ආදී මේ කීනෝකේ කිසියම්ම කරදරයක් අපිට වෙන්න තියනවා නම් ඒ සමගෙන් අප සයවම ආරක්ෂා කරන්න කියලා අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාම.
තෙරුවන්
අපේ සරටත් අපි හැම දෙනාම සංස්කරගත්තු කුසල් අනුමෝදන් කරමු. මේ ධර්ම කටයුතු තවදුරටත් හොඳින් කරගෙන යන්න එතුමාට ශක්තිය ධෛර්යය ඒ වගේම විදුක් නිරෝධ බව වාර්තා කරමු. ඒ වගේම සමුද්‍රාර පෙරවසර වාර්තා කරන අපි අද්වාස නතර කරමු. පෙරවසරයි
සාදු සාදු තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
That was a nice one.